උපද්දවන්නේ නැතුව ඇතුළතින් එක එක දේවල් අරමුණු කරන්නේ නැතුව හොඳට අහගෙන ඉන්න ඕනේ. ඒ අහගෙන ඉන්නකොට තමයි අපි කරන්න ඕනේ මොකක්ද කියලා අපිට තේරෙන්නේ. භාවනා කියලා මොනවා හරි දෙයක් කෙරුවට හරියන්නේ අපි කරන්න ඕනේ මොකක්ද කියන එක හරියට තේරුම් ගන්න ඕනේ. අපි හැම කෙනෙක්ම මේ ශාසනයට ආවේ තුනුරුවන් ඇසුරු කළේ තුනුරුවන් ඇසුරු කරන්නේ වෙන මුකුත්ම හින්දා නෙමෙයි. මේ ජරා මරණ ශෝක පරිදේ දුක් දුමන සුපායාසයන්ගෙන් මිදීම බලාගෙන සියලු දුකින් මිදීමයි අපේ ඉලක්කය. ඒක කරන්න පුළුවන් එකක් කරන්න බැරි එකක් නෙමෙයි. කරන්න බැරි එකක් නම් තථාගතයන් වහන්සේ කවදාවත් පනවන්නේ නැහැ. නමුත් ඒක කරන්න බැරි වෙලා තියෙන්නේ අපි එක කරන ක්‍රමය මොකක්ද කියලා හරියට දන්නේ නැති හින්දා මොනවා මහත්දයක් කරනකොට ඒක කරන නිවැරදි ක්‍රමයක් තියෙනවා. ඉතින් අන්නේ ක්‍රමය වෙනස් කරන්නේ නැතුව හරියට කළොත් හරියට ඉගෙන ගත්තොත් අපිට පුළුවන් මේ සියලුම දුක් සහගත සසරෙන් ඈතර වෙන්න. එහෙනම් මේ පෙන්නන කරුණු ටික ඉස්සෙල්ලාම තේරුම් ගන්නට ඕනේ. භාවේ තබ්බන්ති භාවනා, භාවනා කියලා කියනවා වැඩි යුතු අර්ථෙන් භාවනා. එතකොට කුමක් වැඩි යුතු අර්ථෙන්ද? ඒ භාවනාව ආපෝ කොටස් දෙකකට බෙදෙනවා. චිත්ත භාවනා, පඤ්ඤා භාවනා කියලා. චිත්ත භාවනා කියන ටිකට තමයි අපි සමතය කියලා කියන්නේ. පඤ්ඤා භාවනා කියන ටිකට තමයි අපි විදර්ශනා කියලා කියන්නේ. මේ සමත විදර්ශනා ධර්මය වඩන අර්ථයෙන් භවනා නම් වෙනවා. එතකොට මේ සමත විදර්ශනා භවනා කියන දෙකම අයිති චතුරාර්ය සත්‍ය මොන සත්‍යයටද? මාර්ග සත්‍යයට අයිති. මාර්ගය වඩන්න ඉස්සර වෙලා එයා දත යුතුයි මොකක්ද? මේ දුක, මේ දුක ඇති වුණ හේතුව, මේ හේතුව නැතිකළොත් මේ දුක නැති වෙනවා, ඒ සඳහා මෙන්න මෙහෙම කටයුතුයි කියලා මේ උත්තරයක්, මේ සමත විදර්ශනා කියන එක උත්තරයක්. එයා ජීවිතයේ දුක දන්නවා, දුක ඇති වෙන හැටි දන්නවා, නැති වෙන හැටි දන්නවා, නැති කරන මගක් දන්න නිසා. මම ඒකට පොඩි කරුණ දෙකක් කියන්නම්. විශේෂයෙන්ම මෙන්න මේ දැනුම අවශ්‍යමයි මේ ආර්ය අෂ්ටාංග මාර්ගය වඩන්න. මේ දැනුම නැති හින්දායි මේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. මම පොඩි උපමාවකුත් ඉස්සෙල්ලා කියන්නම්කෝ. ඇත්තටම සිද්ධ වෙච්ච සිද්ධිය. අනුරාධපුරේ මගේ ඥාති කට්ටියක් ඉන්නවා. ඒ ගෙවල් ගාව ඉන්නවා මේ නිමුන් සහෝදරු දෙන්නේ. දෙන්නම එකම විදිය. පොඩි ඇහි වපරයක් තියෙනවා. වපර ගතිය දෙන්නගෙම එකම විදිය. අයියයි මල්ලි විනාඩියකට විතර වෙනස් වෙලා තියෙනවා. හොයාගන්න බැ දෙන්නම එක වගේ. ඉතින් අයියාගේ නම නිමල් අයියා විවාහ වෙලා දවසක් මල්ලි ගමනක් ගිහිල්ලා ගෑනු ළමයෙකුට කුළුප්පමක් කරලා ඇවිල්ලා. ඒ පාරෙම අයියා ගියාම මිනිස්සු මොකද කරන්නේ? අර ගෑනු ළමයාගේ සහෝදර ටික අල්ලගෙන හොඳටම ගහලා අයියාට. එතකොට මොකද ඉච්චරට දෙන්න හොයාගන්න බෑ. දැන් අයියා දන්නේ නැහැ ගහනකොටත් කුටි කනකොටත් ඇයි මේ ගහන්නේ කියලා. දැන් අර කහපු කට්ටිය හිතලා තින්නේ මේ අර ගෑනු ළමයට කොළුප්පම් කිරුවි මෙයා කියලා. දෙන්න අඳුරගන්න තියෙන එකම එක ලක්ෂණයයි අයියාගේ තමයිද කියලා මතක නැහැ කෙනෙකුගේ මේ කෙරෝලි මෝනේ උපුඩි උපල්ලපයක් තියෙනවා. ඔන්න ඕකේ. ඒ වගේ මම උපමාවෙන් කිව්වේ ස්කන්ධ සහ පංච උපාදාන ස්කන්ධ කියන දෙක හඳුනාගන්නේ නැතුව කිසිම දවසක නිවන් දකිනවා කියන කාරණාවක් වෙන්නේ නැහැ. අර නිමුන් සහෝදරු සමානයි වගේ මේ ස්කන්ධ සහ පංච උපාදාන ස්කන්ධ දෙකේ ලක්ෂණේ සමානයි. නමුත් ඒ දෙකේ සැබෑ ස්වභාවය අපි දන්නේ නැත්නම්, හඳුනන්නේ නැත්නම් මේ දුක නිරුද්ධ කරනවා, ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩනවා කියන ධර්මතාවයක් වෙන්නේ නැහැ. ඒ නිසා ඉස්සෙල්ලාම අපි තේරුම් ගන්න ඕනේ මේ ස්කන්ධ සහ පංච උපාදාන ස්කන්ධ කියන ධර්මතා දෙකේ වෙනස්කම් සහ ලක්ෂණ. ඒකේ වෙනස්කම් හඳුනගන්න වෙන්නේ එකම එක තැනකින්. ඒ ස්කන්ධය ඇතිවෙنده මුල් වෙච්ච ප්‍රත්‍යයන් දිහා, හේතු දිහා බල්ල තමයි මේ ස්කන්ධ, මේ පංච උපාදාන ස්කන්ධ කියන එක වෙන් කරගන්න පුළුවන්. ස්කන්ධ කියලා කියන්නේ හැම වෙලාවෙම පෙර අවිද්‍යා කර්මයට හටගත්ත වර්තමාන විපාක වූ මේ ස්පර්ශායතන 6 ස්පර්ශායතන 6ට ප්‍රකෘතියෙන් ගැටෙන රූපාදී අරමුණු ටික මම පැහැදිලි කරලා දෙන්නම්. ඒක හඳුනගන්න ලක්ෂණයක් තියෙනවා. ස්කන්ධවල රූපය හැම වෙලාවෙම හැදිලා තියෙන සතර මහා ධාතුන්ගෙන්. වේදනා සංඥා සංඛාර කියන චෛතසික ස්පර්ශ ප්‍රත්‍යයෙන්. විඥානේ නාම රූප ප්‍රත්‍යයෙන් කියලා ස්කන්ධ ටික තියෙන්නේ ආහාර ප්‍රත්‍යයෙන්. පංච උපාදාන ස්කන්ධයේ හැදිලා තියෙන්නේ තණ්හා ප්‍රත්‍යයෙන්. විනසකට තියෙන්නේ ඕක. පංච උපාදාන ස්කන්ධේ රූපයත් වේදනාව සංඥාව සංකාරයත් විඥානයත් කියන මේ ඔක්කොම ස්කන්ධ ටික හැදිලා තියෙන්නේ තණ්හා ප්‍රත්‍යයෙන්. අපි ඔක තීරණ විදිහට කිව්වොත් දැන් මේ ඇස් ඉදිරි පිටට අපිට මේ රූපයක් පෙනෙනකොට කනබුන ආහාරයෙන් හැදුණු පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන් යුක්ත රූපයක් ඇසුරු කරගෙන පවතින වර්ණ සටහනක් හැඩ සටහනක් තමයි අපිට මේ පෙනෙන්නේ. මේක මේ රූපය මේ පෙනෙනකම කෙලෙස් ඇතත් නැතත් පෙනෙනවා. මේ පෙනෙනවා කියන ධර්මතාවය තුළ කෙලෙස් නැහැ. රාගයද නැහැ, ද්වේෂයද නැහැ, මෝහයද නැහැ, අනුසයද නැහැ. මේ පෙනෙනවා කියන සිද්ධිය තුළ. නමුත් මේ පෙනෙන අරමුණේ ඇති ඇටි නොදන්නාකම හෝ තිබුණු මේ පෙනෙන අරමුණේ චන්දරාගය හෝ තිබුණු තණ්හාව හෝ තිබුණු තියෙන දෝෂේ මොකද්ද? අපි පැත්තකට යනකොට මේ දැකපු කෙනා දැකපු දේ මේ සිද්ධිය එහෙම් පිටින්ම අපේ මනසේ එහෙමම තියේ. අන්න එතන කෙනා කෙනාගේ පැත්තෙන් දකින්න ඕනේ. දැන් අපිට දැකපු දේ සිහි කරන්න පුළුවන් කියලා හම්බ වෙන තැන රූපයක් සිහි කරන්න පුළුවන්. අන්න ඒකට තමයි රූප උපාදානස්කන්ධය කියන්නේ. ඇස් ඉදිරි පිටට හම්බ වෙන රූපය රූපස්කන්ධය. මේක කෙලෙස් මුකුත්ම නැහැ. හැබැයි හොඳට මතක තබා ගන්න ඕනේ මේ පෙනෙන අරමුණේ අවිද්‍යාව ශේෂයක් හෝ තිබුණොත් එහෙම නැත්නම් මේ පෙනෙන අරමුණේ රස විඳ ගැනීම අනුව හෝ බැලුවොත් ඔය දෙකේ දෝෂය ඔකට කියනවා අවිජ්ජා භව තණ්හා කියලා. ඔය කෙලෙස් දෙකේ දෝෂය තමයි මේ දැකපු ස්කන්ධ ටික නිරුද්ධ වෙනවා ඉතුරු නැතුවම. නමුත් ඒ ටික ඇති බවටම එහෙම මනස තුල අපිට සිහි කරන්න පුළුවන් මට්ටම හිටිනවා. හිතේ ඕගලන්ට සිහි කරන්න පුළුවන් රූපයක් තියෙනව නේද? අම්මගේ තාත්තගේ නැත්නම් නෑදෑයන්ගේ කියලා. ඒ රූපයට තමයි රූප උපාදානස්කන්ධය කියන්නේ. ඕගලන්ට විඳපු යම් වේදනාවක් හිතෙන් සිහි කරන්න පුළුවන් නේද? ඒ වේදනාවට තමයි වේදනා උපාදානස්කන්ධය කියන්නේ. ඕගලන්ට දැකපු රූපෙක හෝ සද්දෙක හෝ හැඩේ සිහි කරන්න පුළුවන්නේ. ඒකට තමයි සංඥා උපාදානස්කන්ධය කියන්නේ. ඕගලන්ට රූපය ගැන හිතපු දෙයක් හෝ සද්දය ගැන ගන්ධය ගැන රසය ගැන හිතපු දෙයක් සිහි කරන්න පුළුවන්නේ. ඒකට තමයි සංස්කාර ස්කන්ධය කියන්නේ. ඔයගලන්ට රූපේ දැනගත්ත බව, ශබ්දේ දැනගත්ත බව, ගන්ධේ දැනගත්ත බව දන්නවනේ. ඒක තමයි විඥාන උපාදාන ස්කන්ධය කියන්නේ. මේ පංච උපාදාන ස්කන්ධයම හැදිලා තියෙන්නේ කෙලෙසයකින්. ඇස් ඉදිරි පිටට ආපු ස්කන්ධ ටික රූප ස්කන්ධේ ආහාර ප්‍රත්‍ය. වේදනා සංඥා චේතන ස්පර්ශ ප්‍රත්‍ය. මේ රූපය ගැන දැනුමක් ඇති වුණා නම් ඒක නාම රූප ප්‍රත්‍යෙන් කියලා ඒ ස්කන්ධ වලට වෙන වෙනම ආහාර ප්‍රත්‍යක් තියෙනවා. ඒ ආහාර ටික නිරුද්ධ වෙනකොට ස්කන්ධ ටික ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා. නමුත් පංච උපාදාන ස්කන්ධයට එක ප්‍රත්‍යයයි තියෙන්නේ. තණ්හා ප්‍රත්‍යය. අවිද්‍යා භව තණ්හා කියන මෙන්න මේ කෙලෙසේ මුල් වෙලයි ස්කන්ධ පංචකෙම ඇති වෙලා තියෙන්නේ. දැන් හිතේ ඕගොල්ලෝ සිහි කරනකොට සිහි කරන කෙනාමයි දැක්ක දේ කියලා හිතනවා. දැකපු දේමයි සිහි කරන්නේ කියලා හිතනවා. මනසේ තියෙන ගතිය පෙනෙන දේට බැඳින තාක් පෙනෙන දේ මනසින් සිහි කරන්න පුළුවන් තාක් ඕගොල්ලෝ මේ සතර මහා ධාතුවට ලෝකෙට බැඳිලා ඉන්නේ. අපි බැඳිලා ඉන්නේ. අර මං කිව්වේ අර නිමුන් සහෝදරයෝ දෙන්න එක වගේ කියලා. දැන් ඇහැට පෙනෙනකොට මේ හැදේ එකයි. දැන් පැත්තකට ගිහිල්ලා මට ධම්මවිලාස සාමුදුරුව කියලා සිහි කරන්න පුළුවන්. හිතට පෙනෙනකොට ඒ හැදේ සමානයි නේද? හැබැයි වෙනසක් තියෙනවා. ඇස් ඉදිරි පිටට ආපු රූපය අනාත්මයි. මම සිහි කරන්න පුළුවන් රූපය ආත්මයි. සිහි කරන කෙනා මම සිහි කරන්නේ පුද්ගලයෙක්ව, සත්වයෙක්ව, කෙනෙක්ව, දෙයක්ව. විදර්ශනා කියලා කියන්නේ මේ ඇහැට පෙනෙන රූපය හෝ ස්පර්ශයෙන් උපන්න වේදනා සංඥා චේතනා හෝ ඒ නාම රූප ප්‍රත්‍යයෙන් අටගන්න විඥානය හෝ අරඹේ අපිට කරන්න කිසිම දෙයක් නැහැ. ප්‍රත්‍ය නිසා හටගත් ස්කන්ධය ප්‍රත්‍ය නිරුද්ධෙන් නිරුද්ධ වෙනවා කියන එක ධර්මතාවයක්මයි වෙනවමයි. දැන් අපිට තියෙන්නේ මේ පංච උපාදාන ස්කන්ධ ලෝකේ ලෝභ ද්වේෂ හිඳින්න. පංච උපාදාන ස්කන්ධ ලෝකේ ලෝභ ද්වේෂ හිඳින්න. ඒ කියන්නේ මං කියන එක තේරෙනද කියලා තේරුම් ගන්න බලන්න. සැබෑවටම හැම කල්හිම ඇස් ඉදිරි පිටට ආවේ අනාත්ම වූ සත්පුද්ගල නොවන සතර මහා ධාතු රූපයක් නිසා ආපු වර්ණ සටහනක්මයි. එබඳු රූප ස්පර්ශයකින් උපන්න වේදනාවක්මයි. එබඳු රූපයක සංඥාවක්මයි අපිට හම්බ වුනේ. එබඳු රූපයක් ගැනමයි අපි හිතුවේ. එබඳු අනාත්ම රූපයක් ගැන හිතලයි දැනගත්තේ. මේ ස්කන්ධ පංචකයම අනාත්මයි. ඔය ස්කන්ධ ටිකේ ඇත්ත නොදන්නාකම තිබුණහම වෙන්නේ පංච උපාදාන ස්කන්ධ ලෝකේ හැදෙනවා. ඒ කියන්නේ දැකපු දේ අපිට සිහි කරන්න පුළුවන්. ඕකට කියනවා චක්ඛායතනේ උපචේ රූප. රූපායතනේ උපචේ රූප. උපචේ කියන්නේ රැස් වෙනවා. දැකපු දේවල් රැස් වෙනවා. දැන් අපි කියමු දැන් මාතර ඉඳන් අපේ මේ ස්වාමීන් වහන්සේලා දෙන්නට මේ සේනාසනේ කුටි තියෙන තැන සිහි කරන්න කිව්වොත් පුළුවන්ද සිහි කරන්න? බෑ. නමුත් ස්වාමීන් වහන්සේලා ඔය පොඩ්ඩක් සේනාසනේ ඇවිදලා ඉන්නම්කෝ කියලා පොඩ්ඩක් රවුමක් බලලා ඔය පැත්ත ඇවිල්ලා ඉඳගත්තු. ආ මෙතන මෙහෙම කුටියක් තිබුණා, මෙහෙම කුටියක් තිබුණා, මෙහෙම කුටියක් තිබුණා කියලා සිහි කළ හැකේනේ. දැන් තියෙන දේ සිහි කරන්න පුළුවන් නම් දකින්න කලනුත් සිහි කළ හැකිනේ. නමුත් දැක්කට පස්සේ සිහි කරන්න පුළුවන් නම් දැන් මේ දැකපු දේ එකතු වෙලායි තියෙන්නේ කියන එක තියෙනවා නේද? ඒකෙන් මම මේ අදහස් කළේ විදර්ශනා කියලා කියන්නේ ඕගොල්ලන්ගේ හිතට පැත්තකට වෙලා ඉන්නකොට අම්මා තාත්තා අයියා අක්කා නෑදෑයෝ යාළුවෝ මිත්‍රයෝ කියලා සත්තු පුද්ගල භාවයට සත්තු පුද්ගල භාවයෙන් යුක්ත රූප සිහි වෙනකොට ඕක තමයි රූප උපාදානස්කන්ධය. මේ රූප උපාදානස්කන්ධය පිළිගන්න එපා. මේක ඇත්ත කරගන්න එපා. මේක ඇත්ත වෙන්න නොදී මේක පිළිගන්නේ නැතුව ඒ රූපේ දුරු කරන්න, ඒ රූපේ අයින් කරන්න, ඒ රූපේ බැහැර කරන්න, ඒ රූපේ නැති කිරීමට උත්සාහවත් වෙන්න, ඒ රූපේ ගෙවලා දාන්න. ඒක කරන්න පුළුවන් මෙහෙමයි. අම්මා කියලා සිහි වෙනකොටම, යාළුවෙක් කියලා සිහි වෙනකොටම යාළුවා කියන එක ඇත්ත කරගෙන කැමැත්ත අකමැත්ත ඇති වෙන්න හිතන්නේ නැතුව, ඒ රූපේ පිළිගන්නේ නැතුව ඇස් ඉදිරි පිටට ආපු කනබුන ආහාරයෙන් හැදුණු ඇස් ඉදිරි පිටට ආපු රූපේ ඇත්ත ඇති හැටි නොදන්නාකම නිසා හැදුණු රූපයක් නේද මේ කියලා හිතේ හැදුණු, හිතේ සිහි කරගන්න රූපය තමන්ගේ කෙලෙසෙන් හදාගත්ත රූපයක් කියලා තීරණය කරන්ද, දැකපු රූපය කියලා තීරණය කරන්න එපා. තේරෙනවද මම කියන දේ? නොබෝ දවසකින් කෙලෙස් ගෙවෙනවා. නොබෝ දවසකින් බොහෝ කලක් යන්නේ. තමන්ට අම්මා කියලා සිහි කරන්න පුළුවන් වෙනකොට අම්මා කියලා පිළි අරගෙන ආදර සෙනෙහස ඇති වෙනකන් හිතන්නෙත් නැතුව, අකමැත්ත අමනාපය ඇති වෙනකන් හිතන්නෙත් නැතුව ඒ රූපේ පිළිගන්න එපා. ඒ රූපේ අත්හරින්න, ඒ රූපේ ගෙවල දාන්න, ඒ රූපේ නැති කරන්න, ඒ රූපේ බැහැර කරන්න. කොහොමද ඒක කරන්නේ? ඇස් ඉදිරි පිටට ආපු රූපේ සැබෑම ස්වභාවය පෙන්වන්න, කනබුන ආහාරයෙන් හැදුණු කෙස්ලොම් නියදත් සම්මසාදී කුණපු කොටස් ටිකක් තියෙන තැනක පිහිටි වර්ණ සටහනකුයි ඇස් ඉදිරි පිටට ආවේ. ඒකේ රස විඳ ගැනීම අනුව බලපු නිසා හැදුණු රූපයක් නේද මේ? එතකොට දැකපු රූපයත් පෙන්නනවා මේ රූපය අර දකින වෙලාවේ තිබුණු රූපේ ප්‍රමාදී වාසය කරපු දෝෂෙන් හදාගත්ත රූපයක් මේ. මේ රූප උපාදානස්කන්ධය මෙන්න මේ පංච උපාදානස්කන්ධ ලෝකයේ තුලයි ඕගොල්ලන්ට ජරා මරණ දුක තියෙන්නේ. අනේ අපේ අම්මා කෑවද දන්නේ, අම්මට මොනවා වුණාද දන්නේ. ඒ විතරක් නෙමෙයි, අනේ අපේ අම්මා ජීවත් වෙනකොට මෙහෙම උපකාර කළා, අනේ අපේ අම්මා මැරිලා නේ දැන් කියලා වුණත් ඕගොල්ලන්ට අනන්ද වෙලපෙන්න පුළුවනි. දැන් ආහාර ප්‍රත්‍යයෙන් හටගත්ත රූපේ හටගෙන නිරුද්ධ වෙනවා. නමුත් එතන ඇත්ත නොදන්නාකම නිසා රස විඳ ගැනීම අනුව බලනකොට මේ රූප උපාදාන ස්කන්ධය හදාගත්තොත් ඒක නැති වෙන්නේ නැහැ. ආහාර ප්‍රත්‍යයෙන් හටගත්තු රූපේ සම්පූර්ණ නැති වුණත් අපිට අනේ අපේ අම්මා මැරිලානේ, අම්මා ඉන්නකොට මේ විදිහට උපකාර කළානේ, අපේ අප්පච්චි දැන් මැරිලානේ කියලා අර පංච උපාදාන ස්කන්ධ රූපේ ආරම්භය ඕගලන්ට දුක් විඳින්න පුළුවන්කම ඕන තරම් තියෙනවා. ඒක නැති වෙන්නේ නැහැ. දැන් අපිට අම්මා තාත්තා ජීවත් වෙ ඉන්නවා කියලා කියන්නේ මොකක්ද? මේ පංච උපාදාන ස්කන්ධ රූප උපාදාන ස්කන්ධයට ආහාර ප්‍රත්‍යයෙන් හම්බෙන රූපයට ගැට ගහන්න පුළුවන් තාක් ඉන්නවා වගේ. දැන් මරුණා කියලා කියන්නේ අපිට කොහොමද? ආහාරයෙන් හැදුණු රූපස්කන්ධයයි නිරුද්ධ වෙන්නේ. රූපස්කන්ධය නිරුද්ධ වුණාට අම්මා හිටියන්නේ කියලා අතීතයකින් ගැට ගහ ගන්නවා අපි මේ අරමුණ. දැන් හොඳට බලන්න ජීවත් වෙන්න අම්මා ගැන හිතනවා කියලා හිතලා සතුටු වෙන්න දුක් වෙන්න පුළුවන්කමයි, මැරුණා කියලා මැරුණු කෙනා ගැන සතුටු වෙන්න දුක් වෙන්න පුළුවන්කමයි කියන ගති දෙකම අපේ මනස තුල අඩු නැතුවම තියෙනවා නේද? එතකොට මැරුණු අම්මා තාත්තා වෙනුවෙන් අපිට අඬන්න වැළපෙන්න බැයිද? පුළුවන්. ඒ අම්මගේ මැරුණු අම්මා සිහි කළා උගලන්ට පෙන්වන රූපයක් තියෙනවනම් ඒ රූප උපාදානස්කන්ධය. මැරුණු අපච්චි සිහි කරන්න පුළුවන්කම තියෙනම් ඒ රූප උපාදානස්කන්ධය. ඒ විදිහටමයි උගලෝ අපි දන්නේ නැතුව ඇති දැන්ද ඇහැට පෙනුණු හැම රූපයක්ම ඒ විදිහටම නිරුද්ධ වෙලා. දැන් අපි තියෙනවා ඉන්නවා කියලා හිතේ සිහි කරන කමට සිහි කරන දෙයට තමයි පංච උපාදාන ස්කන්ධ ලෝකය කියලා කියන්නේ. සත්‍ය පුද්ගලයෝ විතරක් නෙමේ, ගං නගරවල් ගංගාවල් මුහුදවල් මිනිස්සු කියලා ඒ අරමුණු පවා ඇස් ඉදිරිපිටට එන ඕනම අරමුණක් ඒ රූපය නිරුද්ධ නොවෙනවා. නමුත් ඒක ඇති බවට අපිට මනස තුල හිතෙනවා. හිතට පහළ වෙන හිතට සිහි වෙන මේ රූප නිමිති වල ඇලෙන්නේ ගැටෙන්නේ නැති විදිහට බලන්න ක්‍රම දෙකක් අපිට තියෙනවා. ක්‍රම කීපයක්ම තියෙනවා. නමුත් ප්‍රධාන වශයෙන් ඇස් ඉදිරිපිටට ආපු රූපය මේ හිතට සිහි වෙන රූපේ ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ඉන්නනම් සැබෑවටම තිබුණු රූපේ ඇත්ත පෙන්වීම මිසක කරන්න තියෙන වෙන ක්‍රමයක් නැහැ. හොඳට මතක තබා ගන්න, යාළුවෙක් කියලා සිහි වුණොත් හිතට සිහි වෙන එක ගෙඩි පිටින්ම යාළුවම තමයි. ඔය නිමිත්ත බොරු කරගන්න තියෙන්නේ ඇස් ඉදිරිපිටට එන හෝ ආව හෝ හම්බ වෙන කියන තුන් කාලෙම ඇස් ඉදිරිපිටට එන රූපේ ඇත්ත පෙන්නලා ඒ රූපේ ඇත්ත පෙන්නලා තමයි මේ රූපේ මේ මනස තුල තියෙන රූප උපාදාන ස්කන්ධේ නැලෙන්න පුළුවන්කම තියෙන්නේ. රූප ස්කන්ධේ ස්වභාවය පෙන්නලා යාළුවෙක් සිහි වුණොත් අපිට බලන්න පුළුවන් වෙනදට අපි කරන්නේ අපි දැකපු යාළුවා ගැනමයි හිතන්නේ මේ කියලා අපි හිතන්නේ. අපි හිතන යාළුවමයි දැක්කේ, දැකපු යාළුවා ගැනමයි හිතන්නේ කියලා හිතන රූපේ දැකපු එකට දැකපු රූපේ හිතන එකට දෙක එකට ගැට ගහලා අපි සතර මහා ධාතු එක්ක මනසින් සම්බන්ධ වෙලයි ලෝකේ ගොඩනගාගෙන ඉන්නේ. නමුත් දැන් අපිට තියෙනවා මේ පංච උපාදාන ස්කන්ධය මේ යාළුවා ගැන යාළුවා කියලා අපිට හම්බ වෙන මේ ස්කන්ධ ටිකට තමයි පංච උපාදාන ස්කන්ධය කියන්නේ. ඕකේ තමයි ජරා මරණ දුක තියෙන්නේ. යාළුවා ලෙඩ වෙච්ච දුක, යාළුවා මැරිච්ච දුක, යාළුවට බැනපු දුක්, ගහපු දුක්, ගුටිකාපු දුක්, ඔය ඔක්කොම දුක් ටික ජරා මරණ දුක් සංකීර්ණ පංච උපාදාන ඛණ්ඩ දුක්ඛ කියන දුක් ටික ඔක්කොම විඳින්න පුළුවන්කම තියෙයි. ඔය පංච උපාදාන ස්කන්ධ දුක හටගත්තේ කොහොමද? ඇස් ඉදිරිපිටට ආපු රූපේ ඇත්ත නොදන්නාකම නිසා, ඒ රූපේ රස විඳ ගැනීම අනුව බලපු නිසා, අවිජ්ජා භව තණ්හා කියන මෙන්න මේ කෙලෙස් ටිකයි මෙන්න මේ පංච උපාදාන ස්කන්ධ දුක හැදෙන්න හේතුව. ඇස් ඉදිරිපිටට එන රූපේ ඇත්ත ඇති හැටි හෝ දකිනවා නම්, රස විඳ ගැනීම අනුව හෝ බලනවා නම් මේ පංච උපාදන ස්කන්ධ ලෝකයේ දිය වෙලා යනවා. මේ යාළුව කෙනෙක් හිතේ හිතේ ඇත්ත වෙන්නේ නැහැ. දුක ඇති වෙනකම් හිතන්න වෙන්නේ නැහැ. ඒ දුක් නිරුද්ධ වෙනවා. ඒ නිසා සම්මා දිට්ඨි එකට දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව හැදියේ තියෙන මොකද්ද? සම්මා දිට්ඨි ඇත්ත ඇති හැටි බලන මොකද්ද? ඇස් ඉදිරි පිටට ආපු රූපේ අනාත්ම ස්වභාවය හෝ පෙන්නනවා. එහෙම නැතිනම් ප්‍රත්‍ය නිසා හටගත්ත ඒ රූපේ ප්‍රත්‍ය නිරුද්ධින් නිරුද්ධයි කියලා හෝ බලනවා. අපි උපමාවක් කිව්වොත් කණ්ණාඩියකට එබෙනකොට අපේ ඡායාව වැටෙනවනේ. ඔන්න දැන් ඒ රූපේ ආහාර ප්‍රත්‍ය එක ස්කන්ධ. අපි පැත්තකට යනකොට ඒ ඡායාව ඉතුරු නැතුවම නැති වෙනවා. නමුත් කණ්ණාඩියේ දැකපු ඡායාව දැකපු රූපේ අපිට හිතෙන් සිහි කරන්න පුළුවන්. තේරෙන්නේ නැහැ. එතකොට දැකපු රූපේ හිතෙන් සිහි කරන්න පුළුවන් ඒ රූපෙට තමයි රූප උපාදාන ස්කන්ධ කියන්නේ. හැබැයි ඒකේ මෙහෙම කාරණාවකුත් තියෙයි. මොකද්ද? දැකපු රූපේ හිතෙන් සිහි කළ පමණකින් රූප උපාදාන ස්කන්ධය වෙන්නේ නැහැ. රහතන් වහන්සේ නමකට සිහි කරන්න පුළුවන්. දැන් මේ සිහි කරන්නේ සිහි කරනකොට දැකපු දේ නිරුද්ධ වෙලා මම මනසින්ම නේද මේක සිහි කරන්නේ කියලා නුවණයි නම් ඒකද ස්කන්ධ ටිකක් වෙනවා නිරුද්ධ වෙනවා මිසක ඒක ඇත්ත වෙන්නේ නැහැ. නමුත් කණ්ණාඩියේ තිබ්බ රූපේ මේ සිහි කරන්නේ කියලා ඔබට දැකපු ආයතනයේ ආපහු ඇති බවට හම්බ වෙනවා නම් මෙතනයි දෝෂේ. තේරුණාද කියන එක? එතකොට හුද්දට මතක තබා ගන්න එකම එක තැනයි තියෙන්නේ. නිවන් දකින්න මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න නම් විදර්ශනා කරනවා කියලා කියන්නේ හිතට සිහි වෙන හැම රූපයක්ම හොඳට මතක තබා ගන්න සිහි කරන්න පුළුවන් යම් තාක් ශේත්‍රයක් තියෙනම් ඔය ඔක්කොටම තමයි පංච උපාදාන ස්කන්ධ ලෝකේ කියන්නේ. ඔය පංච උපාදාන ස්කන්ධ ලෝකය ආහාර ප්‍රත්‍යයෙන් හටගත්ත ආයතන ටිකයි කියලා රැවටෙන්න එපා. මේ ආයතන ටික තමන් සිහි කරගන්න දෙයි කියලා රැවටෙන්න එපා. ඔන්න ඔය ටික ඔය දෙක වෙන් වෙන විදිහට පෙන්නන එකයි භවනා කරනවා කියලා කියන්නේ. මුළු දවස පුරාවටම ඒකට ඉඳගෙනම ඉන්නවා කියලා එකක් නැහැ. ඉඳගෙන වේවා, හිටගෙන වේවා, නිදාගෙන වේවා, ඉදිටිමින් වේවා, කෙනෙක්ව සිහි වුණොත් සිහි වෙන කෙනාව තමන් හොඳටම දන්නවා. මේරි ඇහැට පෙනුණු රූපය ආරම්භය ප්‍රමාදී වාසය කළ දෝෂය නිසා හටගත් රූපයක් නේද කියලා තීරණය කරන්න. එහෙම හිතනකොටම ඒක ඇත්ත කරගෙන කෙනෙක් පුද්ගලයක් කරගෙන ඇලෙන ගැටෙන තැන දක්වා වැඩි දියුණු වෙන්නේ නැත්තම් අපිට වෙන්නේ හිතේ සිහි වෙන රූපෙට සතර මහා ධාතුවේ නවතනක් දුන්නොත් නැත්නම් මේ ස්පර්ශ ආයතන හයි නවතනක් දුන්නොත් මේ පංච උපාදන ස්කන්ධ ලෝකේ ඇත්ත වෙනවා. යම් වෙලාවකදී අපේ දෝෂය නිසා හදාගත්ත රූපයක් කෙලෙස් නිසා හැදුණු රූපයක් කියන එක පෙන්වන්න පුළුවන් වුණු සිහි කරගත්තොත් අමතක වෙලා යනවා, ආයෙත් මතක් කරලා ගන්නවා. එහෙම පෙන්වන්න ටික 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 මනස තුල තියෙන මේ ඔක්කොම මිනිස්සු ඉන්නවා, සත්ත්වය ඉන්නවා, පුද්ගලයෝ ඉන්නවා, ගෙවල් දොරවල් යාන වාහන ඉදකඩම් තියෙනවා කියලා ඔක්කොම ඇති බවට හම්බෙන එකට තමයි මේ භවය කියලා කියන්නේ. ඒක මේ සිතේ තියෙන ගතිය චේතනා බහෝ. මේ භවය කියලා කියන්නේ වේදනා සංඥා සංකාර කියන චෛතසික ටිකකින් කරන වැඩයක්, කර්ම භවය කියලා කියන්නේ. දැන් මෙහෙම ඇස් දෙක වහගෙන මේ දැකපු අහපු වටපිටාවල් සිහි කරන්න පුළුවන් නේද අපිට? පුළුවන්. අපි ওই සිහි කළේ මොකද්ද? බාහිර සිහි කරනවා කියලා අපේ මනසමයි. නමුත් අපිට අපේ මනසමයි මේ කියලා අහුවෙන්නේ නැහැ. දැකපු දේ සිහි කරන දෙයටයි, සිහි කරන දේ දැකපු දෙයටයි ගැට ගන්නකම්. ඒ හින්දා විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ පෙන්වන එකයි, චක්කුං අනත්තා රූපා අනත්තා, සෝතං අනත්තා සද්ධා අනත්තා, ගානං අනත්තා ගන්ධා අනත්තා, ජීවා අනත්තා රසා අනත්තා, කායෝ අනත්තා පොට්ටබ්බෝ අනත්තා, මනෝ අනත්තා ධම්මා අනත්තා. මේ ආහාර ප්‍රත්‍යයෙන් හටගත් ස්කන්ධ ටිකේ ස්වභාවය මොකක්ද? අනාත්මයි. මම අර කියන්නේ TV එකේ අපිට පෙනෙන රූප තියෙන්නේ, TV එකේ පෙනෙන රූපේ සත්‍ය පුද්ගලියෙක් නෙමෙයිනේ. ඒ වගේ තමයි යම් තාක් මුළු ජීවිතේ පුරාවටම ඇස් ඉදිරි පිටට ආපු සියලුම රූප වල මිම්ම එපමණම්මයි. ඒ තමයි රූපස්කන්ධේ ප්‍රමාණය. අනාත්මයි කියලා කිව්වේ රූපස්කන්ධයේ හැටි. ඒ රූපේ ඇත්ත නොදන්නාකම තිබුණොත්, ඒ රූපේ රස විඳ ගැනීම අනුව බැලුවොත්, ඔය රූප නිමිත්ත එහෙමම අපේ මනසේ හිටිනවා. ඒකට පංච උපාදානස්කන්ධය කියනවා. ඒ පංච උපාදානස්කන්ධයටයි උපාදාන වෙන්නේ. ඒ මනසේ තියෙන රූප උපාදාන ස්කන්ධයටයි අම්මා තාත්තා අයියා අක්ක දුව පුතා කියලා අපි හැසිරෙන්නේ මනසේ තියෙන රූප ස්කන්ධ, රූප උපාදාන ස්කන්ධයකයි. උපාදාන ස්කන්ධයටයි උපාදානේ වෙන්නේ අපි. ඒකයි ඇස් ඉදිරි පිටට ආවේ ටීවී එකේ වගේ අනාත්ම රූපය. ඒ රූපය ඇත්ත නොදකිනකොට අහක බැලුවහම ඒ රූප නිමිත්ත ඒ විදිහටම මනසේ තියෙනවා. ඔන්න රූප උපාදානස්කන්ධය කියන්නේ මේක උපාදානයට හිතයි. දැන් ඊට පස්සේ ඒ රූප නිමිත්තට මේ ගාමිණී පොන්සකානේ, විජය කුමාරතුංගනේ, අහවල් නළුවනේ, එයා නම් මෙහෙම හොඳයි මෙහෙම හොඳයි කියලා ඔන්න හිතුවහම දැන් උපාදානස්කන්ධයට අත්තවාද උපාදානයේ බැහැලුවහම දැන් මනසේ අඩු නැතුවම කෙනෙක් ඉන්නේ. දැන් බලන්න මගේ මනසේ කෙනෙක් පුද්ගලයෙක් කියලා මම හිතාගෙන සතුට හෝ අසතුට ඇති උනේ කිසිම පුද්ගල භාවයක් නැති ටීවී එකේ රූපෙ දිහා බලාගෙන. දැන් මනසේ තියෙන මගේ රූප නිමිත්තට ඒ රූප නිමිත්තට කියනවා සාස්ව උපාදානීය. ආශ්‍රව වලට හිතයි උපාදානයට හිත ඌ රූපේ කියලා කියන්නේ කොයි රූපෙටද? දැකපු දේ ඒ විදිහටම සිහි කරගන්න පුළුවන් රූපයට. ඒක ඇස් ඉදිරි පිටට ආපු රූපෙට කියන්නේ මොකද්ද? රූපස්කන්ධය. දැකපු දේ ඒ විදිහටම ආපු රූපෙට කියන්නේ මොකද්ද? රූප උපාදාන ස්කන්ධය. උපාදාන ස්කන්ධය කියන්නේ ඇයි? මේ රූපය උපාදානයට හිතයි. අත්තවාද උපාදානය සත්‍ය පුද්ගලෙක් හැටියට ගණ්ඩ හිතේ තියෙන නිමිත්ත හිතයි. දැන් ඒ වගේම ආත්මයක් දිගින් දිගටම එන ආත්මයක් කියලා හිතන්ද මේ රූපේ හිතයි. නැත්තම් රත්න රිදී මුතුමැණි කියලා කාම වස්තුව කාම භාණ්ඩයක් හැටියට හිතන්ද මේ රූපේ හිතයි. මේ කුමන රූපයේද උපාදානයේ හිත උපාදානයේ හිත වූ ස්කන්ධය තමයි උපාදාන ස්කන්ධය කිව්වේ. ඒ උපාදාන ස්කන්ධය හැම වෙලාවෙම කිව්වේ මොකකටද? ආහාර ප්‍රත්‍යයෙන් හටගත්ත රූපෙට නෙමෙයි. දැන් ටීවී එකේ තියෙන රූපයට කියන්නේ ආහාර ප්‍රත්‍යයෙන් හටගත්ත රූපේ. ඒකේ ස්වභාවය අනාත්මයි. ඒ රූපේ ඇත්ත නොදන්නාකම නිසා හෝ රස විඳ ගැනීම අනුව බලපු නිසා ඒ දෙකේ දෝෂි තමයි දැකපු රූපේ ඒ විදිහටම මනස තුල පිහිටියා. සිහි කරන්න පුළුවන් කම ඇති වුණා. ඒ තමන් තුල සිහි කරන්න පුළුවන් මට්ටමේ රූපයට කියනවා රූප උපාදාන ස්කන්ධය. ඒකේ තුල තමයි අපි පුද්ගලයෙක් හැටියට, සත්වයෙක් හැටියට, කෙනෙක් හැටියට හැසිරෙන්නේ. එතකොට පංච උපාදාන ස්කන්ධ ලෝකය හැදෙනවා. ආයතන ටික ශුන්‍යයි. නමුත් ඒ ආයතන ටික ශුන්‍යව තියෙද්දිත් අපිට පංච උපාදාන ස්කන්ධ ලෝකයක් හදා ගන්න පුළුවන්. අම්මව සිහි කරන්න පුළුවන්, තාත්තව, අයියව, මල්ලිව, රස්සාව කරපු තැන්, රස්සාව කළ තැන්, ඒ යාළුවෝ මිත්‍රයෝ සිහි කළ හැකි. ඔය හැම තැනකදීම ඇවිල්ලා තිබුණේ ටීවී එකේ තිබුණු රූප වගේ ඇස් ඉදිරිපිටට ආපු ශුන්‍යතාවෙන් යුක්ත රූප ටික. ඒ රූප අපේ මනස තුලට අරගෙන ඒ ගත්ත රූපේ තමයි උපාදානෙට හිත සාසව උපාදානීය කියලා කියන්නේ. මේ කෙනා කෙනා සිහි කරන්න පුළුවන් රූප උපාදාන ස්කන්ධ. ආහාර ප්‍රත්‍යයෙන් ගත්ත රූපේ ඔසෝල ගන්න බෑ අපිට. උපාදාන වශයෙන් හැසිරෙන්න ඔසවන්න බෑ ඒක. දැන් මේ තියෙන රූපය ආහාර ප්‍රත්‍යයෙන් හැදුනේ, ওই ආහාර ටික නිරුද්ධ වෙනවන් රූපේ නිරුද්ධ වෙනවා මිසක ඕක මට ඔසවල ඕන විදිහට හදන්න බෑ. නමුත් ඔයදී හැ මම මෙහෙම බලාගෙන හිටියොත් ওই රූපේ ඇත්ත නොදන්නා කම තිබුණොත් ওই විදිහටම ওই රූපේ ඔසවල අරගන්නවා හිතෙන්. අන්න ඒ රූපය සාසව උපාදානීය. දැන් හිතෙන් පුද්ගලයෙක් හැටියට, සත්වයෙක් හැටියට, කෙනෙක් හැටියට හැසිරෙන්න පුළුවන්කම තියේ. ඒ හින්දා ඒ රූපෙට කියනවා මොකද්ද? රූප උපාදාන ස්කන්ධය. උපාදානෙට හිත, ආශ්‍රවයන්ට හිත වූ රූපේ කියලා. මේ පංච උපාදාන ස්කන්ධය කෙරෙහි උපාදානයේ තිබුණොත් සත්වෙක් පුද්ගලෙක් කියන උපාදානයේ යෙදුනහම දැන් මනස තුල අම්මා තාත්තා අයියා අක්කා දුව පුතා ඉන්නවා. එන්නේ උපාදාන වශයෙන් ගත්තා වූ යෙදුනා වූ මේ පංච උපාදාන ස්කන්ධයකයි දුක තියෙන්නේ. දුක නැති වෙනවා ඔය පංච උපාදානස්කන්ධය කෙරෙහි තණ්හාව හිටින් නැත්තම්. මේ අම්මා තාත්තා අයියා අක්කා දුව පුතා කියලා ආදරේ සෙනෙහස ඇති වෙන විදියට හිතට එන රූපවල කෙනෙක් පුද්ගලයෙක් කියලා තමන්ටම ආදරේ සෙනෙහස ඇති වෙන විදියට හිතන්නේ නැත්තම්, තමන්ටම තරහ ඇති වෙන විදියට හිතන්නේ නැත්තම් දුකේ නැහැ. තණ්හාව නැති වුණොත් දුක නැති වෙනවා. තණ්හාව නැති වෙන්න නම් සම්මා දිට්ඨිය ඇත්ත දකින්න ඕනේ. මේ රූපේ හැදුන හැටි දකින්න ඕනේ. එතකොට වෙනවා අපිට අපහු මුලට යන්න ඇස් ඉදිරිපිටට ආවේ මෙන්න මෙහෙම රූපයක්. ඒ රූපේ ඇත්ත නොදන්නාකම නිසයි මේ රූපේ හැදුනේ කියන එක පෙන්වන්න ඕනේ. එහෙම නොපෙන්නන තාක් ඕගොල්ලෝ සිහි කරන රූපේ අම්මා කිය සිහි කරනකොටම අම්මා කියලා රැවටිලා හිතලත් ඉවරයි. ඔගොල්ලෝ හිතන්නේ සිහි කරන දේ දැකපු දෙයමයි, දැකපු දේ සිහි කරපු දෙයමයි කියලා. අපිට එතකොට යන්න තැනක් නැහැ. ගෙවා ගන්න ක්‍රමයක් නැහැ. නමුත් සිහි කරන්නේ මම අම්මා, නමුත් දැක්කේ මෙහෙම අනාත්ම දෙයක් නම් මට පෙනුණු අවස්ථාවේ තිබුණු ඇත්ත පෙන්නලා මනස තුල මේ රූපයේ පුද්ගල භාවයෙන් හැසිරিলা දුක එන ක්‍රමේ නවත්ත ගන්න පුළුවන්. තේරුණාද මම කියන එක? ගැඹුර ඇති නමුත් තේරුම් ගන්න උත්සාහවත් වෙන්න ඔන්න ඔය විදිහට මෙනෙහි කරන එකටයි විදර්ශනා කරනවා කියලා කියන්නේ. හැම වෙලාවෙම අම්ම කියන තැන රූපේ අනාත්මයි කියලා බලන්න එපා. දැන් අපි බොහෝ වෙලාවට හිතන්නේ අම්මා කියලා සිහි වෙනකොට නෑ, ඉතින් අම්මා කියන තැනකත් තියෙන්නේ, හැදිලා තියෙන්නේ කෙස් ලොම් නියදත් හම්මස් නහර ඇට ඇට මෙදුළු කන බොන ආහාරනේ රූපය හැදිලා තියෙන්නේ කියලානේ අපි හිතන්නේ. එහෙම හිතුවොත් සම්පූර්ණ වැරදි. ඒ කියන්නේ වැඩෙන්නේ නෑ ප්‍රතිපදාව. රූපේ සැබෑ ස්වභාවය තමයි කනබුන ආහාරෙන් හැදුණු කෙස්ලොම් නියද තම්මස්නාර මේ විදිහේ කුණුපු කොටස් ටිකෙන් යුක්ත අනාත්ම වූ අර ටීවී එකේ වගේ සත්ව පුද්ගල නොවන අනාත්ම වූ රූපයක්මයි ඇස් ඉදිරිපිටට එන්නේ. ඔන්න රූපස්කන්ධයේ ස්වභාවය. ඊට පස්සේ ඒ රූපයේ ප්‍රමාදීව වාසය කළ නිසයි අපිට හිතට සිහි කරන්න පුළුවන් මේ රූප නිමිත්තක් ඇවිල්ලා තියෙන්නේ. එතකොට හිතට කෙනෙක් පුද්ගලයෙක් කියලා සිහි වෙනකොටම යාළුවෙක් අම්මා තාත්තා සහෝදරයෙක් කියලා කවුරු හෝ දෙයක් සිහි වෙනකොට ඔයගලන්ට කරන්න තියෙන එක කරුණු දෙකක්. මොකක්ද? මේ සිහි වෙන අරමුණ ඇත්ත කරගන්න නැතුව මේ නිමිත්ත ඇස් ඉදිරිපිටට ආපු රූපේ ඇත්ත නොදන්නාකම නිසා හදාගත් රූපයක් නේද මේ කියලා නිකන් හිතන්ද? එපමණකින්ම ඒ රූපේ ඇත්ත කරගෙන දිගින් දිගට සිතුරි වෙල් යන එක නතර වෙනවා. මගේම හිතෙන් රූපයක් හදාගෙන ඒකම කෙනෙක් පුද්ගලයෙක් කරලා අරගෙන තමන්ම දුක් විඳින්න තරම් තමන් මෝඩයිද කියලා තමන්ට තේරෙයි. දැන් අපි අර බල්ලා මස් කට්ට හපනකොට උගේ කටම තුවාල වෙලා ලේ ගෑවෙනකොට මස් කට්ටෙන් ලේ එනවා තමයි කියලා තව ටිකක් වැඩිපුර හපනවා. එතකොට ලේ ගතිය ලේ රහ කටට දැන්න වැඩි මස්කට්ටෙන් තවත් ලේ එනවා තමයි කියලා තවත් හයියෙන් හපනවා. ඒ වැඩේම තමයි අපි මේ පංච උපාදානස්කන්ධ ලෝකයෙන් කරන්නේ. ඒ නිසා පංච උපාදානස්කන්ධ ලෝකේ ඇත්ත වෙන්න දෙන්න එපා. ඇත්ත කරගන්න එපා. එකම මේ පංච උපාදානස්කන්ධ ලෝකේටම රකින්න තියෙන එක තැනකින් ක ආයතනයකින් මන ආයතනයෙන් විතරයි. ඒ කියන්නේ අපිට දැකපු හැබැයි අර වෙනස අනිවාර්යෙන් දැනගෙන තියෙන්න ඕන. මොකද්ද? ස්කන්ධ සහ උපාදානස්කන්ධ කියන මේ දෙක. දැන් අපිට යාලුවා කියලා සිහි කරන්න පුළුවන් කමකුත් තියෙනවා, ගිහිල්ලා බලන්න පුළුවන් කමකුත් තියෙනවා. අපිට තේරෙන්න ඕනේ මම යාලුවා කියලා බලන්න කියලා ගියත් ඇස් ඉදිරියට පහළ වෙන්නේ මෙන්න මෙහෙම රූපයක්. ඒ රූපේ ඇත්ත නොදන්නා කම නිසා රස විඳ ගැනීම නො බලපු නිසා ඒකේ දෝෂය තමයි දැන් දැන් මේ යාළුවා කියලා සිහි කරන්න පුළුවන් රූපයක් හැදලා. ඇත්තටම යාළුවා හදාගත්තත් පස්සේ ඉස්සෙල්ල වෙන්නේ මොකද්ද? දකින රූප නිමිත්තේ විදිහටම සිහි කරලා ගන්න එක. ඒ හිතට ගත්ත රූපය සුදුසුයි උපාදාන වශයෙන් හැසිරෙන්න. හිතට ගත්ත රූපයටයි මේ කෙනා කෙනාටයි බණ කියන්නේ. ඔක්කොම හිතේ නෙමෙයි ඈ. එහෙනම් රූපෙත් හිතෙන්නේ කියලා කියන්න එපා. අපි පුංචි කාලේ බණ දහම් නොදන්නා කාලේ ඉස්කෝලේ ගියා, සෙල්ලම් කෙරුවා, බෝල ගැහුවා, නැටුවා, ඔක්කොම හිතේද? නෑ. එදත් හැබැයි මේ පංච උපාදානස්කන්ධයක් එක්කමයි ගනුදෙනු කරලා තියෙන්නේ. ඒ හින්දා මේ පංච උපාදානස්කන්ධයෙන් රූපයක් කියලා ඇසුරු කරනවා. එයාට රූපයක් තියෙනවා. එයා රූපයක් පරිහරණය කරනවා කෙනා කෙනාටයි කියන්නේ. ඔබට ආදටත් පුළුවන් අම්මගේ රූපෙ සිහි කළා අම්මා මැරුණා කියලා දුක් විඳින්න. තාත්තගේ රූපෙ සිහි කළා තාත්තා මැරුණා නැත්නම් තාත්තා ලෙඩ වෙලා කියලා ඔබට දැන් දුක් විඳින්න පුළුවන්. ඕකට තමයි පංච උපාදාන ස්කන්ධ ලෝකය කියන්නේ. ওই පංච උපාදාන ස්කන්ධ ලෝකයේ තියෙන දුක දුක්ඛ පංච උපාදාන ස්කන්ධ ලෝකේ හැදුනේ පංච උපාදාන ස්කන්ධයට උපාදාන වෙච්ච නිසායි. පංච උපාදාන ස්කන්ධය හැදුනේ කුමක් නිසාද? ඇහැ කන දිව නාසය ශරීරය කියන මේ ආහාර ප්‍රත්‍යයෙන් හටගත් ස්කන්ධ ටිකේ ඇත්ත ඇති හැටි නොදන්නා දෝෂ නිසා. දැන් ඕගොල්ලන්ට යමක් සිහි කරන්න පුළුවන් නම් සිහි කරන්න. සිහි කරනකොටත් ඔය නිමිත්ත හදපු ඇහැ නිරුද්ධ වෙලා, රූපය නිරුද්ධ වෙලා, චක්කු විඤ්ඤාණය නිරුද්ධ වෙලා, ඒ ස්පර්ශයෙන් උපන්න ධර්මයෝ නිරුද්ධම වෙලා. නමුත් ඒ ආයතන නිරෝධය ඔබට අහුවෙන්නේ නැහැ මේ පංච උපාදානස්කන්ධ ලෝකේ නිසා. යම් වෙලාවක කෙනෙක්ව සිහි කරනකොට මම මෙහෙම සිහි කරනකොට දැකපු රූපේ නිරුද්ධ වෙලා ගොඩක් කල් නේද කියලා සිහි කරන්න ඕ පුළුවන් නම්, මම මෙහෙම කෙනෙක් කියලා සිහි කරනකොට ඇස් ඉදිරි පිට ආපු රූපේ අනාත්මයි නේද කියලා සිහි කරන්න පුළුවන් නම්, මම මෙහෙම කෙනෙක් හැටියට සිහි කරද්දි ප්‍රත්‍ය නිසා හටගත් රූපේ ප්‍රත්‍ය නැතිව නැති වෙලා බොහෝ කල් නේද කියලා සිහි කරන්න පුළුවන් නම්, මේ මනස තුල තියෙන නිමිති ඇත්ත කරගෙන හිතේ හැසිරෙන එක වැඩි වෙන්නේ නැහැ. ඒ කියන්නේ ලෝකය කියන එක ගොඩ නැගෙන්නේ නැහැ. ටිකෙන් ටික අස්සන. ඕකට කියනවා පංච උපාදාන ඛණ්ඩ අපචයං ගච්ඡති. පංච උපාදාන ස්කන්ධේ අපචයට යනවා. රැස් නොවෙනවා. දැකපු අහපු කිසිම දෙයක් ගැන ඔබට සිහිකරන කිසිදු නිමිත්තක් ඉතුරු නොවුනොත් ඒකට කියනවා අනිමිත්තයි කියලා, ශුන්‍යතයි කියලා, අපනේතයි කියලා. එදාට මේ දකින දේ දැකීමෙන් පස්සේ නිරුද්ධයි කියන එක, අහපු දේ ඇසීමෙන් පස්සේ නිරුද්ධයි කියන එක එළඹ සිටිනවා. ඒක නොවෙන්නේ මේ පංච උපාදාන ස්කන්ධිත උපාදාන වෙන නිසායි. ඒ කියන්නේ හිතට සිහි වෙන රූප වලට අම්මා තාත්තා අයියා අක්කා කියලා ආපහු ඕගොල්ලෝ උපාදාන වෙන නිසායි. ඒක ඇත්ත කියලා පිළිගන්න නිසායි. එහෙම පිළිගන්නේ පංච උපාදාන ස්කන්ධයේ හැදුනේ මෙන්න මේ මගෙම වරද නිසා හදාගත් එකක් නේද කියන එක දන්නේ නැතිකම. ඇස් ඉදිරි පිටට ආපු රූපේ ප්‍රමාදීව වාසය කළහම තියෙන දෝෂේ මොකක්ද? ඇත්ත ඇති ඇටි නොදැක්කහම තියෙන දෝෂේ මොකක්ද? තණ්හාවෙන් ඇසුරුනොත් තියෙන දෝෂේ මොකක්ද? ඒ ධර්මයේ හේතු ටික නැති වෙනකොට නැති වෙනවා. නමුත් ඇති බවට එළඹ සිටිනවා. ඇති බවට එළඹ සිටින රූපේ ආරම්භය දෙවුනට වැඩසටහන පටන් ගන්නවා. උපාදාන ස්කන්ධයට උපාදානයි කියලා කියන්නේ අම්මා තාත්තා අයියා අක්කා කියලා හිතනවා. මෙතන අපිට තියෙන වැරද්ද උනේ ඇහැට පෙනෙන රූපේම අපි පංච උපාදාන ස්කන්ධයයි කියලා ගන්න එකයි. දැන් අපි හිතාගෙන ඉන්නේ ඇහැට පෙනෙන රූපෙටමයි අපි අම්මා තාත්තා කියලා හිතන්නේ කියලා නේ හිතන්නේ. එතකොට අපිට මිදෙන්න තැනක් නැහැ, යන්න තැනක් නැහැ. ඒකයි මම අර ටීවී එකේ තියෙන උපමාව පෙන්වන්නේ රූපේ උපමාවට ගත්තොත් ඔගලන්ට හොඳටම පෙනෙනවනේ කිසිම වෙලාවක කිසිම දවසක සත්‍ය පුද්ගලයෙකුත් නැහැ. ඒ විතරකුත් නෙමෙයි මුලින් දර්ශනේ ශේෂයක්වත් නැහැ ඊගව දර්ශනේ එනකොට නේ. ස්ක්‍රීන් එකේ කොහෙවත් ඉතුරු වෙනවද? ඒ දර්ශනේ ශේෂයක්වත් නැහැ ඊගව දර්ශනේ එනකොට. නමුත් බලන්නකෝ පංච උපාදන ස්කන්ධ ලෝකේ කියන්නේ ওই දර්ශන ටික ඔක්කොම එකතු කරලා සම්පූර්ණ චිත්‍රපටියක්ම බලන්න පුළුවන්කම අපිට තියෙනවානේ. එතකොට සම්පූර්ණ කෙනෙකුට වෙච්ච ජීවිත කතාවක් එකතු වෙලා අපිට තියෙනව නේද? අන්න ඒක තමයි පංච උපාදාන ස්කන්ධ ලෝකය කියන්නේ. ඒ ලෝකය ටීවී එකේ තියෙන අර මේ දර්ශනේ නැතිනකොට ඊගව දර්ශනේ, ඊගව දර්ශනේ නැතිලා ඊගව දර්ශනේ ආව මිසක ඔක්කොම දර්ශන ටික එක දෙලට තිබුණාද? නැහැ. එහෙනම් කොහොමද අපිට කතාවක් එකතු වෙන්නේ? ඒ වගේ තමයි කුටියෙන් නම් දානශාලාව ගාවට එනකොට ඒ චිත්‍රපටියේ විච දීම තමයි උගලන්ට වෙලා තියෙන්නේ. මෙතන ඉඳන් පේනකොට ඒක නිරුද්ධ වෙලා ඊගාව රූපය පෙවුනේ. ඒක නිරුද්ධ වෙලා ඊගාව රූපය පෙවුනේ. ඒක නිරුද්ධ වෙලා ඊගාව රූප. නමුත් උගලන්ට කතාවක එකතු වෙලා තියෙනවා කුටියෙන් නම් දානශාලාවට ආවා කියන්නේ. බලන්න. නේ? චිත්‍රපටිය බලන එකයි කුටියෙන් නම් දානශාලාවට එන එකයි අතර වෙනසකුත් නැහැ. නමුත් ඔකේ මිදෙන්න තියෙන එක ක්‍රමයයි. මොකද්ද? හිතට සිහි වෙන කිසිම නිමිත්තක් ඇත්ත කර නොගන්නවා නම් කැමැත්ත ඇති වෙන විදිහට හෝ අකමැත්ත ඇති වෙන විදිහට නැවත නැවත හිතන්න යන්නේ නැහැ. ඇත්ත පෙන්නනවා. ඇහැට පෙනුණු රූපේ ප්‍රමාදිය වාසය කළ නිසා නේද මේ දැන් කෙනෙක් පුද්ගලෙක් කියලා සිහි කරන්න පුළුවන් මේ රූපේ ඇති උනේ කියලා පෙන්නනවා. දැකපු රූපේ කියලා පෙන්නන්නේ. ඒක හිත පිළිගත්තේ නැත්තම් දැන් අම්මා කියලා සිහි කරනකොටම ඇස් ඉදිරියට ආපු රූපේ ප්‍රමාදීව වාසය කළ නිසයි මට මේ අම්මා කියලා සිහි කරන්න පුළුවන් නිමිත්තක් ඇදුනේ නේද, රූපයක් ඇදුනේ කියලා බලනවා. මේක දැන් අම්මමයි කියලා පිළි අරගෙන කැමැත්ත අකමැත්ත ඇති වෙනකන් හිතන්නේ නැහැ. නමුත් එහෙම හිතන්න ගත්තාම හිත පිළිගත්තේ නැත්තම් හිත පිළිගන් නැත්තම් ඒ වෙලාවේදී රූපේ ඇස් ඉදිරිපිටට ආපු රූපේ සැබෑම ස්වභාවය පෙන්නනවා. අනිත් පැත්තට ආපහු ගිහිල්ලා හොඳයි. එතන ඇස් ඉදිරිපිටට ආපු රූපේ තියෙන්නේ කෙස්ලුම් නියද ධම්මස්නහර ඇටට දුකන බුන ආරෙන් ඇදුණු ඉබඳු කුණුපු කොටස් ටිකක් ඇසුරු කරගත්ත වර්ණ සටහනක් නේ තිබුණේ කියලා පෙන්නනවා. අන්න එහෙම පෙන්නනකොට මේ රූපේ අතහරිනවා. හිතෙන් අතහරින ටක් ගාල මේක ඇත්ත අම්මමයි කියලා ඇත්තම කරගෙන විඳින්න හදන එක අතහරිනවා. පෙන්නුවේ නැත්තම් ඇස් ඉදිරිපිටට ආපු රූපේ රස විඳ ගැනීම බලපු දෝෂය නිසා හදාගත්ත රූපයක් නේද මේ කියලා හෝ පෙන්වුවේ නැත්තම් මේක ඇත්තම කරගෙන තමන්ගේ හිතටම දුක හෝ සැප ඇති වෙන තාක් විඳිනවා. හිතනවා හිත හිත විඳිනවා. එහෙම නැතිනම් මෙහෙම සිහි කරද්දී ඇස් ඉදිරියට ආපු රූපය අනාත්මයි නේද කියන එක හෝ පෙන්වුවේ නැත්තම් සැප හෝ දුක ඇති වෙනකන් හිත හිත විඳිනවා. මේ දුක් විඳින එක නතර වෙන්නේ, දුකේ ඉපදීම නතර වෙන්නේ මෙන්න මේ සම්මාදිට්ඨිය තිබුණු තිදරයි. ඒකයි දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා කියන්නේ. ඒ නිසා විදර්ශනා භාවනාව කියලා කියන්නේ ගොඩක් නෑ, ඇත්ත ඇති හැටි දකිනවා. විදර්ශනා කියලා කියන්නේ මොකද්ද? විශේෂයෙන් දකිනවා. සාමාන්‍ය ලෝකයා දකින දේට වඩා විශේෂණයකින් දකිනවා. සාමාන්‍ය ලෝකයා සිහි වෙන අරමුණ දැකපු දේ, දැකපු අරමුණ සිහි වෙච්ච දේ කියලා රැවටෙනකොට තමන් සිහි වෙන එක දැකපු අරමුණේ ප්‍රමාදීව වාසය කළ දෝෂ නිසා හදාගත්ත රූපයක් බව ඔප්පු කළ පෙන්නනවා. සිහි කරන්න පුළුවන් රූප නිමිත්ත තමන්ගේ දෝෂයෙන් හැදුන එකක්. ඇස් ඉදිරිපිට ආපු රූපේ ආහාර ප්‍රත්‍යයෙන් හටගත් එකක්. ওই දෙකේ වෙනස දකින්න. ඇස් ඉදිරිපිට දෙන රූපේ මට ඕන විලවට හදන්න හෝ පොඩි කරන්න හෝ නැති කරන්න බෑ. නමුත් තණ්හාවෙන් හැදුණු රූපේ මට ඕන විලවක නැති කළ හැකි. තණ්හාව නැති වෙන විදිහට හිතනකොට සම්මාදිට්ඨියෙන් පෙන්නකොට මේ රූප උපාදාන ස්කන්ධය කියවෙනවා. පංච උපාදාන ස්කන්ධ දුක නිරුද්ධ කළ හැකි. ඒ නිසයි දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවක් තියෙන්නේ. දුක් නැති කරන්න පුළුවන් ප්‍රතිපදාවක් පනවලා තියෙන්නේ. ඉතින් දුක්ඛ සත්‍යය පැනෙවුවා නම් ආහාර ප්‍රත්‍යයෙන් හටගත් සතර මහ ධාතු රූපේට ඒ රූපේ තියෙන තාක්ම දුකෙන් මිදෙන්න පුළුවන් කමක් නැති වෙනවා. තේරුණාද කියන්නේ? ඒ නිසා විදර්ශනාව කියලා කියන්නේ හිතට ඇතිවෙන සියලුම නිමිති සිහි කරන්න පුළුවන් සියලුම රූප සියලුම වේදනාවන් සියලුම සංඥාවන් හැඩසටහන් දකින්ද තණ්හා ප්‍රත්‍යයෙන් හටගත්ත අවිද්‍යා ප්‍රත්‍යයෙන් හටගත් එක ඇස් ඉදිරිපිටට කන ඉදිරිපිටට නාසය ඉදිරිපිටට සැබෑවටම පැමිණෙන අරමුණු වල ඇත්ත නොදන්නා දෝෂය නිසයි මේ මනස තුල මේ රූප හටගත්තේ මේ නිමිති හටගත්තේ කියලා හිතනද එහෙම හිතනකොට ඒ නිමිති ඇත්ත කරගෙන සතුටු වෙන්න දුක් වෙන්න පුළුවන් මට්ටමක් එන්නේ නැහැ. එහෙම නැතිනම් මන් දැන් මේ රූපේ සිහි කරද්දිත් දැකපු රූපේ නිරුද්ධ වෙලා ගොඩාක් කල නේද කියලා ප්‍රත්‍ය නිරෝධයට හෝ පෙන්වන්නද ප්‍රත්‍යයෙන් හටගත් ස්කන්ධය අනිත්‍ය වශයෙන් හෝ දුක් වශයෙන් හෝ අනාත්ම වශයෙන් හෝ පෙන්වන්නද එහෙම නැත්නම් ප්‍රත්‍ය නිරුද්ධෙන් නිරුද්ධ බව හෝ පෙන්වන්නද එහෙම පෙන්නලා හිතට පහළ වෙන රූපේ නොයැලෙන්න සිහි වෙන පංච උපාදාන ස්කන්ධ ලෝකේ තමයි මේ තණ්හාව දුරු කරන්න තියෙන්නේ. පංච උපාදාන ස්කන්ධ ලෝකයෙන් මිදෙන්නයි මේ ක්‍රමය තියෙන්නේ. පංච උපාදාන ස්කන්ධ ලෝකය කියලා කියන්නේ විඥානයේ මායාවක්. විඥානයේ නැමැති මායාකාරය හදපු දුක් විඳින්න පුළුවන් දැලක් ලෝකයක් ගොට්ටක්. ඔන්න දැන් ඔය ටික ඔහොම ඉගෙනගෙන හිතට පහළ වෙන හැම නිමිත්තක්ම ඕගොල්ලෝ භාවනා කරනවා කියලා කරන්නේ ඇස් දෙක වහගෙන ඉඳගෙන ඉඳගත්තාම සිහි වෙන අරමුණු තියෙනවා. ඒ අරමුණු වෙනද වගේ ඇත්ත කරගන්නේ නැහැ. දැන් ඕගොල්ලන්ට ක්‍රම දෙකක් තියෙනවා. ක්‍රම දෙක මොකද්ද? එකක් තමන්ගේ දෝෂය නිසා ඇහැකන නාසය ආදී අරමුණු ඉදිරිපිටට ආපු අරමුණු වල රස විඳ ගැනීම අනුව බලපු වැරද්ද නිසා හැදුණු රූපයක් නේද මේ? වේදනාවක් නේද මේ කියලා මනසෙ තියෙන වේදනාව සිහි කරන තණ්හා ප්‍රත්‍යයෙන් හටගත්ත කෙලෙසකින් හටගත්ත එකක් හැටියට. එහෙම නැතිනම් මම මෙහෙම සිහි කරද්දිත් ඇස් ඉදිරිපිටට ආපු රූපයත් මෙන්න මේක නේද? කන ඉදිරිපිට ආපු සද්දය ඇත්ත මේක නේද කියලා අනාත්ම ස්වභාවය හෝ ඒක ඒ හේතු නිරුද්ධ නුද්ධ නිරුද්ධ වෙලා නේද කියලා පෙන්නනවා. එන එන හැම නිමිත්තකම ඔය විදිහට නුවණින් මෙනෙහි කර කර පංච උපාදාන ස්කන්ධ ලෝකේ නොයැලෙන්න නොගැටෙන්න විනය ලෝකේ අභිජ්ජා දෝමනසං. එතකොට ලෝකේ කියලා කිව්වෙ මොකද්ද? මේ පංච උපාදානස්කන්ධ ලෝකේ. විනය ලෝකේ අභිජ්ජා දෝමනසං. දැඩි ලෝභය හා දුම්නස දුරු වෙන විදිහට පංච උපාදානස්කන්ධ ලෝකේ දැඩි ලෝභය හා ද්වේෂය දුරු වෙන විදිහට නුවණින් මෙනෙහි කරනවා. නැත්තම් කයේ කය අනුව බලනවා. කයේ කය අනුව බලන්නේ පංච උපාදානස්කන්ධ ලෝකයේ ඇලීම ගැටීම දුරු කරගන්නයි කියන නුවණ ඕගලන්ට හොඳට තියෙන්න ඕනේ. පංච උපාදානස්කන්ධ ලෝකෙ කිව්වේ ඔන්න දැන් අම්මා ට තමයි දැන් රූප උපාදානස්කන්ධේ සිහි වෙනවා රූපයක් ඒ රූපේ අම්මා දැන් අඬන්න වැළපෙන්න අම්මා මල දුක අම්මා ළඩවිච්ච දුක් ටික ඔක්කොම විඳින්න පුළුවන් නිමිත්ත තමයි මේ අම්මා ගැන තියෙන කැමැත්ත අකමැත්ත දුර වෙන විදිහටයි කායගත සතිය වඩන්නේ ඒ කියන්නේ ඕගොල්ලෝ ඒ හිතේ තියෙන නිමිත්ත නෙමෙයි බලන්නේ ඒ නිමිත්ත දුරු කරන්න ඒ නිමිත්ත ගෙවන්න ඒ රූප උපාදානස්කන්ධය බැහැර කරන්න රූප උපාදානස්කන්ධය විද්වංශනය කරන්න කඩලා දාන්න බිඳලා දාන්න විනාශ කරලා දාන්න තමයි මේ කායගත සතිය බලන්නේ තේරෙන්නේ ඒ කියන්නේ මම මේ අම්මා කියලා සිහි කරනකොට සිහි කරනවා නම් ඇස් ඉදිරිපිටට ආපු රූපේ රස විඳ ගැනීම මනුව බලපු දෝෂ නිසා හැදුණු රූපයක් නෙමෙයි කියලා මේ රූපේ ඇත්ත නෑ Tamanට රූපේ පිළිගන්නේ මේ රූපේ අයිති නෑ මට මගේ මෙහෙම රූපයක් නෑ ඒක වැරදි ඒක බාර ගන්නෑ ඒක පිළිගන්නේ නෑ එහෙම කෙනෙක්ගේ රූප නෑ ගෙවල දානවා අත්හැරලා දානවා නැටි කළා දානවා දුර්කල දාන නොගන්න පටි නිසග්ග නොගනිමි මේ අරමුණු ගන්න නැතුව නැති කල්ල දාන එහෙම හිත පිළිගන්න නැත්තම් තණ්හාවෙන් තමන් හදාගත්ත රූපයක් කිව්වත් හිත නතර වෙන්නේ ඒක ඇත්තම නම් එතකොට යනවා ඇස් ඉදිරිපිට ආපු සැබෑම රූපේ ස්වභාවය පෙන්වනවා එතකොට තමයි කායගත සතිය ඒ බලන්නේ මේ රූපේ බුරු කරගන්න හින්දා මිසක ආව ඇස් ඉදිරිපිට ආපු රූපේ කනබුන ආහාරයෙන් හැදුණු දුවත්ින් සාකාරයෙන් කේස් ලොම් නියද ධම්මස්නහර ඇටට මිදුළු කනබුන ආහාරයෙන් හැදුණු කුණපු කොටස් 32 කින් යුක්ත රූපේ නේද නැත්තම් පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුයෙන් හැදුණු කනබුන ආහාරයෙන් හැදුණු රූපේ නේද කියලා ඇස් ඉදිරිපිට ආපු රූපේ ඇත්ත පෙන්නනවා ඒ පෙන්නන්නේ මොකටද අර පංච උපාදාන ස්කන්ධය බැහැර කරන්න ඒ පංච උපාදාන ස්කන්ධයේ තියෙන අභිජ්ජා දෝමනස දෙක හික්මවන්න ලෝභ දේශ දෙක හික්මවන්න ගිවා ගන්න ඔන්නෝකට කියනවා ওই විදිහට බලන එකට ওই විදිහට කරන එකට කියනවා විදර්ශනා කරනවා තව විදිහට කියන සම්මාදිට්ඨිය කියලා කියනවා ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා කියනවා යෝනිසෝ මනසිකාරය කියනවා ඔකට උපකාර පිණිස සති නිමිත්ත හිත තියාගන්නවා ආනාපාන සතිය වඩන්න වගේම ආනාපාන සතිය නැතත් නාසිකාග්‍රය හෝ තොල් දෙක ගාව හිත තබාගෙන ඔය එන අරමුණු මෙනෙහි කරනවා දිගටම මෙනෙහි කරන්නේ ටිකට මෙනෙහි කළොත් ටිකකින් එපා වෙනවා ඒ නිසා අරමුණු කීපයක් මෙනෙහි කළා හිතාමතා මේක නතර කළා සති නිමිති හිත තබාගෙන හොඳට සිහි ඇතුවම ආස්වාස ප්‍රස්වාසයේ දැනුම් සහිතව ඉන්නවා චිත්ත හොඳ අවදි බවකින් හොඳ වුවමනාවකින් චිත්තම් පග්ගන්හාති පදහාති හිත දැඩි කරගන්නවා හිත කොහාටවත් යන්න දෙන්නේ නැහැ කියලා සති නිමිති හිත තියාගෙන සිහියෙන්ම ආස්වාස කරනවා සිහියෙන්ම ප්‍රසවාස කරනවා හිත කොහාටවත් යන්න දෙන්නේ නැහැ කියලා කොච්චර දැඩි කරගත්තත් දන්නේ නැතුව හිත ටිකකින් ආයෙත් අහකට යනවා ආයෙත් කරන්න තියෙන දේ මොකද්ද මතක් කරලා ගන්නවා කෙටිම ක්‍රමේ ද විදර්ශනා කරන්නවත් නැහැ මතක් කරලා ගන්නවා අරගෙන සති නිමිති ඉඳ තියාගෙන සිහියෙන්ම ආස්වාස කරනවා ප්‍රස්වාස කරනවා ආයෙත් හිත අහකට යනවා ඒ ආනාපාන සතිය වඩන වෙලාවෙදී අහකට යනවා කියන්නේ තව මොන හරි අරමුණු සිහි වෙනවා කියන එකනේ සිහි වෙන අරමුණු විදර්ශනා කරන්නවත් යන්නේ නැහැ ඒ ටික නොසලකා හැරලා ඒ සීවිචාරම නොසලකා හැරලා ක්ෂණිකව සති නිමිත්තට එනවා සති නිමිත්ත හිත තියාගෙන සිහියෙන්ම ආස්වාස ප්‍රස්වාස කරනවා ඔහොම ටිකක් වෙලා කළා ආනාපාන සතිය දිගටම කරන්නේ ඊට පස්සේ ඒක හිතාමතාම නතර කළ සති නිමිතිද තියෙන අස්වස පස්වස යනු යන සිය නැ අයින් කළා අන්නාරේන නිමිති නුවණින් මෙනෙහි කරනවා එතනදී තමන් ශ්‍රේෂ්ත්‍රයේ දක්ෂ වෙන්න ඕනේ හිත විසිරෙන ගතිය හිත දුවන ගතිය හිතේ හිතේ කතා කරන ගතිය වැඩි නම් සමතේට දෙන කාලය වැඩිකට යුතුය අරමුණු මෙනෙහි කරන ගතිය අඩුකට යුතුය සති නිමිත්ත හිත හොඳට තියෙනවා නම් හිත දුවන ගතිය ගොඩාක් අඩු නම් හිත එක්තෙන් නම් නතර වෙලා නම් සති නිමිත්තට සමතයට දෙන කාලය අඩුකට යුතුය මෙනෙහි කරන නුවණින් මෙනෙහි කරන කාලය වැඩිකට යුතුය ඒක හුරු වුණාම රැට සැතපෙන්න ගියා හිතේ වැඩේම කෙනෙක් ගැන පුද්ගලයෙක් ගැන චිර කතම්පි චිර පහසිතම්පි සරිත අනුසරිත බොහෝ කල් සිට කිව්වා වූ කලා වූ දේවල් සිහි කරන එක තමයි හිතේ ගතිය ඒ සිහි කරන දේවල් වලට සිහිය තබන එක මනාව සිහිය තබන එක තමයි මේ සති සම්බොජ්ජංගය කියලා කියන්නේ නුවණින් යුක්තව සිහිය තබන එකට තමයි සති සම්බොජ්ජංගය කියන්නේ ඒ මොකද්ද ඒ නිමිති ඇත්ත නොවෙන්න හොඳට සිහියයි සම්මාදිට්ඨියට සිහියයි නිදා ගන්න ගියත් වැඩ කටයුතු කරන්න ගියත් මොනවා හරි දෙයක් හිතේ කෙනෙක් ගැන කතාව ඇදලා ගන්නකොටම Taman taggal සිහි කරන්න ඕනේ කිසිම වෙලාවක අපි හිතන විදිහේ පුද්ගලියෝ සත්‍යයෝ ස්පර්ශ ආයතන හය පැත්තේ හිටියම නෙමෙයි හිටියෙත් නැ ඉන්නවත් නෙමෙයි ඉන්නේද නැ තුන් කාලෙම අතීතෙත් එහෙම අතීත අනාගත පච්චුප්පන්නං වා අජත්තං වා බහිතං වා ඕලාරකං වා සුකමං වා හීනං වා පනිතං වා යන්දුරේ සන්තිකේව සබ්බන් රූපං නේතං මම නේසොහමස්මින් නිමේ සුවත්තාති ඒව මෙත යතහ භූත සම්මපඤ්ඤය දට්ටබ්බ අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර ඖදාරික සුකුම හීන ප්‍රණීත දුර ළඟ සියලුම රූප මමවත් මගේවත් මගේ ආත්මය වූවා ඒව නෙමෙයි අනාත්මමයි කියන නුවණ තියෙන්න ඕනේ එතකොට ඕගලන්ට තේරෙන්න ඕනේ දැකපු රූපවලත් පෙනෙන රූපවලත් අනාගතයට පෙනෙන්නා වූ රූපවලත් ස්වභාවය අනාත්මමයි එතකොට දැන් හිතේ පුද්ගලයේ කෙනෙක් ගැන හිතනකම අවිද්‍යාවේ විස දෝෂය නිසා හැදුණු තණ්හාවේ විස දෝෂය නිසා හැදුණු මේ පංච උපාදාන ස්කන්ධ ලෝකය මෙන්න මේකට ඉඩ නැති වෙන්න ඕනේ මෙතනයි දුක තියෙන්නේ මේ ස්පර්ශ ආයතන හයේ නෙමේ ජාති ජරා මර දුක තියෙන්නේ මේ පංච උපාදාන ස්කන්ධ ලෝකේ මං කිව්වේ අම්මා මැරුණා නේද අනේ අම්මා හිටියනම් මට කන්න බොන්න දුන්නා මෙහෙම දුන්නා දැන් මගේ අම්මා නැහැ නේද කියලා ආහාර ප්‍රත්‍යයෙන් හටගත් රූපේ ආහාර නිරුද්ධ නිරුද්ධ වෙලා අවුරුදු 25ක් ගිහිල්ලා වෙන්න පුළුවන් ඒ තව අඬන්න පුළුවන් නේද අනේ ලෝකය තමයි ගෙවෙන්න ඕනේ ඒක ගෙවෙන්නේ නැහැ ඒක ගෙවන්න බෑ මේ ස්කන්ධයන්ගේ සැබෑ ස්වභාවය පෙන්වෙන්නේ නැත්තම් ස්කන්ධයි උපාදාන ස්කන්ධයි දෙකම එකක් වුණා නම් අපිට ගොඩ යන්න තැනක් නැහැ. නමුත් පංච උපාදාන ස්කන්ධ ලෝකෙන් අපිට මිදෙන්න පුළුවන්කම තියෙන ස්කන්ධයන්ගේ සැබෑ ස්වභාවය පෙන්වන්න පුළුවන්කම තියෙන හිඳයි. ස්කන්ධයන්ගේ සැබෑ ස්වභාවය පෙන්නේමයි. ඔන්න ඕකයි චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නවා කියලා කියන්නේ තොතෙන්ට. මුළු ජීවිතේම නෙමේ අනන්ත අපරිමාණ සංසාරෙම ජයගත්ත වෙනෝ ඔය ටික තේරුම් ගන්න පුළුවන් මට්ටමකට ඔළුව හදා ගන්න පුළුවන් නම් ගෙවල් දොරවල් වල අවහ විවාහ කටයුත්තක් ගිහි අයගේ තිබුණොත් පන්සල් වල ලොකු දානයක් බණක් පිරිතක් තිබුණොත් රෑ දවල් නිදාගන්නේ නැතුව නිදි වරාගෙන දවස් 3-4 එල්ලි වෙනකන් වැඩ කටයුතු කරයි අපි නේ. නමුත් මේ සසර ගෙවා ගන්න එකට අපි හැම වීර්ය කරන්නේ නැහැ. කෙනෙකුට පුළුවන් නම් ඒ වගේ උත්සාහයෙන් සත්‍යාවියෝ මට්ටු ඩයමානෝ මත්තකේ සක්කාය දිට්ටි පහනාය සතෝ බික්කු පරිබ්බජේ. සැතිම් පහරලද්දෙක් වගේ හිස දැවෙන්නෙක් වගේ සක්කාය දිට්ටි දුරු කර ගැනීම පිණිස මහන සිහියතු හැසිරෙන්න ඇඳගෙන ඉන්න සිවුරට හෝ ගිනි ගත්තොත් අපි අනිත් දේවල් බලබලා ඉන්නවද? මොකද කරන්න හදන්නේ? ගිනි නිවා ගන්න බලනවා නේ. පිහිපාරක් කඩු කිනිසි පාරක් වැදුනොත් අපි ගෝලියෝ ශිෂ්‍යෝ ගැන අනිත් බඩු මුට්ටු ගැන හිත හිතා ඉන්නවා නෑ. මොකද කරන්නේ? අරකට ප්‍රතිකර්මයක් කරනවා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අනිත් හැම දෙයක්ම නොබලා මේ සක්කාය දිට්ඨිය දුරු කර ගැනීම පිණිස මහන සිහිය ඇතුව හැසිරෙන්න කියලා. අපිට ඉබේමයි සක්කාය දිට්ඨිය ඇතන දැන් රූපං අත්තුතෝ සම්නුපසති රූපේ ආත්ම වශයෙන් දකින්න කෙලෙසේ තියෙන්නේ මේ අනාත්ම ස්කන්ධ ටික ඇස් ඉදිරි පිටට එන්නේ. ඒක ඇත්ත නොදන්නාකම නිසා ඒ රූප නිමිත්ත ඒ රූපය හිතට අරගෙන සත්පුද්ගල භාවයෙන් හැසිරිලා මේ පංච උපාදාන ස්කන්ධයක් හදාගත්ත නේද කියලා මේ පංච උපාදාන ස්කන්ධ ලෝකේ හැදුන හැටි නොදන්න නිසායි රූපේ සත්‍යයක් කියලා හිතාගෙන ඉන්නේ. දැන් අපි දැක්කොත් ටීවී එකේ තියෙන රූපේ වගේ රූප නම් ඇස් ඉදිරි පිටට ඇවිල්ලා තියෙන හැමදාම ඒ රූපාරභ්‍ය සත්පුද්ගල හැඟීම පංච උපාදාන ස්කන්ධ ලෝකයක් අපේ මනස තුල නම් පෙනේ. නමුත් බාහිර සත්පුද්ගල භාවයෙන් යුක්ත ආයතන ටිකක් සත්වේ පුද්ගලයේ ඉන්න ලෝකයක් හම්බෙයිද අපිට? නෑ, ශුන්‍යතාවයක් හම්බෙයි නේද? අන්නේ ශුන්‍යතාවයට තමයි ආර්ය ශුන්‍යතාවය කියලා කියන්නේ. ශුන්‍යත සමාධිය කියලා කියන්නේ. ශුන්‍යත චේතෝ විමුක්තිය කියලා කියන්නේ. කෙනෙකුට පුළුවන් නම් මේ ස්පර්ශ අපේ මනසේ ගතිය ස්පර්ශ ආයතන 6ට තැබුවාම අපිට හිතෙන්නේ ස්පර්ශ ආයතන 6ේම සත්‍යෝ හිටියා දැන් ඉන්නව ගිහිල්ලා තඹ වෙන්න පුළුවන් කියලා. තුන් කාලෙම අපිට බාහිර ස්පර්ශ ආයතන 6 අසුඤ්ඤයි සත්ව පුද්ගලයෝ ඉන්නවා පිරිලා. නමුත් මේ පංච උපාදාන ස්කන්ධ ලෝකේ හැදුන හැටි දැක්කන එකයි පංච උපාදාන ස්කන්ධයේ දුක තණ්හාව නිසායි දුක ආවේ. තණ්හාව නැතිනො දුක නැති වෙනවා. සම්මාදිට්ඨි ඒකට මේ ස්කන්ධයන්ගේ ඇත්ත බලන්න කියලා බලන්න වහලා තිබ්බේම කරලා පෙන්නන වගේ බුදුරජාණන් වහන්සේ මේක මනාවකට පෙන්නනවා. අම්මා තාත්තා අයියා අක්කා දුව පුතා වූ ලෝකේ පංච උපාදාන ස්කන්ධ ලෝකේ ඒ ලෝකේ හැදුනේ කොහොමද? ඇහැට පෙන්නන රූපය කනට ඇහෙන ශබ්දේ මේ වාරඹය රූප තණ්හා ශබ්ද තණ්හා නැත්නම් මේ රස විඳ ගැනීම වනෝ බලපු දෝෂ නිසා මේ ලෝකේ ඇති වුනේ. රූපය තණ්හා ශබ්ද තණ්හා ආදී මේ තණ්හව නැති වුනොත් මේ පංච උපාදාන ස්කන්ධ ලෝකේ නැති වෙනවා. ඉතින් සම්මා දිට්ඨිය ඇහැට පෙනෙන රූපය ඇත්ත පෙන්වන්නත් කනට ඇහෙන ශබ්දය ඇත්ත පෙන්වන්නත් ඒක තමයි අපි ඔය මේ සිහි වෙන අරමුණ ඇත්ත කරගන්න නැතුව ඒ අරමුණක් සිහි වෙනවත් එක්කම රූපස්කන්ධයේ තියෙන සැබෑ ස්වභාවය පෙන්වන්නේ. එතකොට හොඳට පේනවා දුක උපද්දවාගෙන දුක් විඳින අයයි අපි. දුක උපද්දවාගෙන දුක් විඳින තරම් මෝඩයි අපි කියලා අපිට තේරෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ භික්ෂුවට සබ්බ සංකාරයේසු අට්ඨියේචි හරායචි ජිගුච්ඡති. සියලු සංස්කාරයන් කෙරෙහි කලකිරෙන දවසක් පිළිකුල් වෙන දවසක් ලැජ්ජ හිතෙන දවසක් එනවලු තමන්ටම මම මෙච්චර මෝඩද? තමන්ගෙම හිතේ ඇහෙන් දැකපු අනාත්ම රූපය හිතට අරගෙන ඒක කෙනෙක් කළා තමන්ම හිතලා තමන්ම කෙනෙක් ගැන සතුටු වෙන්න දුක් වෙන්න තරම්ම තමන් මෝඩද කියලා තමන් ගැනම තමන් ලැජ්ජ වෙන දවසක් එනවා කියන බුදුරජාණන් වහන්සේ. එහෙම වෙන්නේ මේ විදිහට දැක්කොත්. දැන් ওই ටික මම පෙන්වුවා ඕකට තමයි සම්මා දිට්ඨිය කිව්වේ විදර්ශනා කිව්වේ ඔහුම මෙනෙහිකට යුතුයි. ඊට පස්සේ දැන් ඔහුම කිව්වට අනන්ත සංසාරක ඉඳන් ආශ්‍රව අපේ බලවත් වැඩි. ඒ කිව්වත් ඒ වෙලාවට තේරුණොත් ආයෙත් නෑ ස්පර්ශ ආයතන හය පුද්ගලයෝ හිටියා ඉන්නවා කියන තැන තමයි මනස බර වෙලා පවතින්නේ. හිතේ හිතේම කතා කරනවා බාහිර කෙනෙක් එක්ක කතා කරනවා. මම එයාට අද ගිහිල්ලා කියන්නේ මෙන්න මෙහෙම තමයි. මේ විදිහට මම හොඳ වැඩ දෙකක් කියනවා කියලා දැන් මේ හිතේ හිතේම කෙනා හදාගෙන කියනවා. ඒ ඇත්තටම ඇස් ඉදිරි පිටස ආවත් එන්නේ අර ටීවී එකේ වගේ රූපයක්. ඒ වගේ රූපයක් ඇස් ඉදිරි පිටස තියාගෙන අර තමන් හදාගෙන ආපු විස්තරයත් ඉදිරිපත් කරනවා. පිස්සුම තමයි ලෝකෙ කෙරවලට යනකොට. නමුත් ඕක පේන්නේ නැහැ. ආශ්‍රව බලවත් වැඩි. ඒ හින්දා ඔය සම්මා දිට්ඨියට උපකාර පිණිස වායාම සති සමාධි සති සිහිය ඇති කරගන්න හොඳට සමත නිමිත්තක හිත පිහිටවල නූපං අකුසල ධර්ම නූපදින්ද උපං අකුසල ධර්ම දුරු කරගන්න ඕන කියන සතර සම්‍යක් ප්‍රධාන වීරියෙන් යුක්තව හොඳට සති නිමිත්තට හිත තියලා සමත නිමිත්තක් වඩනවා. ඒ සමත නිමිත්තක් වඩන නීවර ධර්ම ටික ටික අඩුවෙන්න මේ කතා කරපු දර්ශනේ කිසිදු වෙහෙසකින් තොරව ඉබේම පේනවා. අර මං කිව්වේ මහණෙනි සමාධි භාවනා සූත්‍රයේ තියෙන සමාධිම් භික්කවේ භාවේත සමාහිතෝ භික්කවේ භික්ඛු යථාභූතම් භජනාති. මහණි සමාධි වඩන්න සමාධි වඩන කල්හි මහනතෙම හිත සමාධිමත් කල්ලි ඇත්ත ඇති හැටි දකින කිංචි යථාභූතම් පචනාති. මොකද්ද ඇත්ත ඇති හැටි දකින්නේ? රූපස්ස සමුදයං චත්තංගමංච රූපේ ඇතිවීම නැතිවීම වේදනාය සමුදයං චත්තංගමංච වේදනාවේ ඇතිවීම නැතිවීම කිලි ස්කන්ධ පංචකයෙන් පෙන්නනවා. කෝ රූපස්ස සමුදයෝ කෝ වේදනාය සමුදයෝ කෝ වේදනාත්තං රූපේ සමුදේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එතකොට මොකද්ද? අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති පච්චති නන්දේ. යා රූපේ නන්දි තදුපාදානං උපාදාන පච්ච භව භව පච්ච ජාති. රූපේ කෙරෙහි සතුටු වේ නම් සතුටු බව ප්‍රකාශ කරයි නම් බැසගෙන සිටී නම් මෙන්න මේකටයි නන්දිය කියලා කියන්නේ. රූපය ආරම්භය නන්දියක් තියෙනන් ඒකටයි උපාදානය කියන්නේ. මෙන්න මෙහෙම ඇති වෙන්නේ රූපය කියලා රූපය ඇති වෙන හැටි පෙන්වනවා බුදුරජාණන් වහන්සේ. තණ්හාව නිසායි මේ රූපය ඇති වෙන්නේ කියලා. සමාධි වඩනකොට හොඳට පෙනෙනවා මම දැන් රූපයක් ගැන හිතනකොටත් හිතන රූපය නිරුද්ධ වෙලා ගොඩක් කල් ඒ රූපයේ ප්‍රමාදී වාසය කළ නිසායි මට මේ සිහි කරන්න පුළුවන් නිමිත්තක් තියෙන්නේ කියලා. හිතේ තියෙන නිමිති ටික ඔක්කොම ගෙවුනහම එදාට ඔබ වහන්සලා මේ කාම ලෝකෙට අයිති නැහැ. දැන් ඇස් දෙක වහගත්තාම පාරවල් ගෙවල් නගරවල් පෙනෙනවනේ. ඕක තමයි කර්ම භවය කියන්නේ. ඕක බලාගෙන මේ ආයතන ටික නැවත නැවත උපදින එකට තමයි උප්පත්ති භවය කියන්නේ. ඔය ගති ඇතිත කාම භවෙමයි තමයි තියෙන්නේ. යම් වෙලාවක ඔය නිමිති ගෙවුනොත් වහන්සලාට කාම භවී වාසයක් නැහැ. සතර මහා ධාතුයේ අම්මා තාත්තා නැහැ, දෑය ගෙවල් දොරවල් නැහැ. ටීවී එකේ පෙනෙන රූප තුල අම්මලා තාත්තලා නැහැ, දෑය ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් තිබුණේ නැති බවට බුදුරජාණන් වහන්සේ දේශනා කළ නිසා නෙමෙයි එයාටම පැහැදිලි. දැන් උභහන්තලා පිළිගන්නවනේ අම්මලා ඉන්නවා තාත්තලා ඉන්නවා ගෙවල් දොරවල් රන්රිදී මුතුමැණික් තියෙනවා කියලා. හිත වැඩුවාම තමන්ටමයි පෙනෙන්නේ. ටීවී එකේ පෙනෙන රූපයි ඇස් ඉදිරි පිටත අතීතය ආපු දැන් එන අනාගතයේ එන රූපයි අතර වෙනසක් නැහැ. නොදන්න භාෂාවකින් කවුරු හරි කතා කරුවොත් දැන්නොත් අපිට තේරෙන්නේ නැහැනේ. ඒ ඇහෙන සද්දයි අතීතයේ ඇහුණු සද්ද දැන් ඇහෙන සද්ද අනාගතයේදී ඇහෙන සද්ද සියලුම සද්දවල ප්‍රමාණය ඔච්චරම තමයි. ඊතරෝ ඔක්කොම මනසින්ම තමයි පුරවලා තියෙන්නේ. ඒකයි ඒ දැන් නොදන්න භාෂාවකින් කවුරු හරි කතා කරුවොත් මේ හොඳ කියනවා මේ නරක කියනවා කියලා දන්නවද අපි? උපාදානය කරගන්න ග්‍රහණය කරගන්න බෑ. ඒකද ඒ තමයි ස්කන්ධ සද්ද රූපය රූප ස්කන්ධයේ ස්වභාවය. හිතට අල්ලන්න නිමිති නැහැ. හැබැයි ඒකේ ඇත්ත ඇති හැටි නොදන්නා කම හෝ ප්‍රමාදී වාසයකලුත් ඒ සද්ද නිමිති හිතට ගන්නවට අල්ල ගන්නවා. අල්ලගෙන මේ මට බයිනව නේද මෙහෙම මෙහෙම වචන වලින් බයිනව නේද කියලා බැනුව හදා ගන්නවා. ඔන්න පංච උපාදාන ස්කන්ධයට උපාදාන වෙනවා. එතකොට ඒ ටික තියෙන ඔක්කොම මේ පැත්තේ අපි මෙහෙම හිතද්දිත් ඇහුණු සද්දේ නිරුද්ධයි. අපි දැන් කෙනෙක් වචනයක් කතා කළොත් මොනතරම් වේගකින් ඒ වචනේ නැති වෙනවද? හැම රූපයකටම මින් මේක තියාගන්න. දැන් මම මෙහෙම කෙරුවොත් දැන් ඒ තරම්ම වේගින් ඇහැට පෙනෙන හැම රූපයක්මත් නැති වෙනවා. ඊට පස්සේ ඒක ඇති බවට පෙන්වන්නේ අපිට පංච උපාදාන ස්කන්ධ ලෝකේ. ඉතින් ඔය ඇත්ත දකිනවා සමාධිය වඩනකොට. ඒ හින්දා තමයි සති නිමිත්තක හිත පිහිටවල බොහොම උත්සාහයෙන් හිත සමාධි කරනවා. ඇත්ත අහගත්තට පෙනෙනවා අඩු නම් දැන් තියෙන්නේ දෝෂේ නීවරණ ධර්මයන්ගේ. නීවරණ ධර්ම අඩු කරගන්න සමතකමට අනක් වඩන්න ඕනේ. ඊට පස්සේ නීවරණ ධර්ම අඩු කරගන්න සමතකමට අනක් වඩනවා කියන එක කරන්න බෑ. ඕනෑවටම වඩා රළු කායික පැවැත්මක් ඇති කෙනාට. ඒ නිසා කායික වාචික සංවරයක් ඇති කරගන්න වෙනවා. ඒ හින්දා සීලයක පිහිටන්න වෙනවා. සීලයේ පිහිටන්නේ චිත්ත සමාධිය ඇති කරගන්න යම් බැම්මක් යම් මට්ටමක උපකාරයකින් ලැබෙනවා. සමාධිය ඇති කරගන්නේ මොකටද? මේ ස්කන්ධයන්ගේ ඇත්ත නොදන්නා කම නිසා පංච උපාදාන ස්කන්ධය හැදිලා පංච උපාදාන ස්කන්ධිත උපාදානය වෙලා පංච උපාදාන ස්කන්ධ ලෝකේ හදාගත්ත හැටි දකින්න දැකපු දවසට කියනවා දික්ටි සම්පන්නයි කියලා. පරප්‍රත්‍ය රහිතයි කියලා. එයා දුක ගෙවන්න අනුන්ගෙන් අයදින්නේ වෙන ශාස්ත්‍රවරු හොයන්නේ දුකේ නිරෝධය සඳහා දුක නැතිකරන්න නොයෙකුත් කෘත සමාදන් වෙන්නේ. එයා දන්නවා දුක ඇති වෙච්ච හේතුව. මේ හේතුව නැතිනොත් දුක නැති වෙනවා. ඒකට කරගන්න ඕනේ මෙන්න මේ ටිකයි කියලා තමන් තුලමයි මේක කරගන්න දින ක්‍රම ටික කියන එක ගැන කිසිදු සැකයක් නැහැ. ඒකයි පරපත්‍ය රහිතයි කියලා කියන්නේ. ආයේ පිටිපස්සෙන් ඉස්සරහෙන් කවුරුවත් අදින්න ඕනේ නැහැ දුක නැති කරන්න. අරහි තියෙන හොඳ දහම් ක්‍රමයක් නියමයි කිව්වද එයා හිත දුවන්නේ. ඒ ගතියුත්තක් තියෙනවා ගන්න. නමුත් එයා දන්නවා දුක නැති කරන්න තියෙන දේ මේකයි. ඒක ඒ සද්ධාව යාගේ වෙනස් කරන්න බෑ. ඒ කියන්නේ ඒ ක්‍රමය එච්චරට එයාට පැහැදිලි. දුක ආවේ මෙහෙම. මේකයි දුක. දුක ආවේ මෙහෙම. මේ දුක නැති වෙනවා. මෙන්න මේ දෝෂේ නැති වුණොත් ඒකට කරන්න තියෙන්නේ මෙන්න මේකයි කියන්නේ. ඊට පස්සේ ඒ සම්මා දිට්ඨිය ආපහු උපකාර සිල් රකින්න. ඒ සීලයේ උපකාරය සමාධිය වඩන්න. ඒ සමාධි උපකාරය තව ටිකක් ඒ ඇත්ත දකින්න. ආයෙත් ඒ ඇත්ත දකින්නක උපකාරය සීලයට. සීලයේ උපකාරය සමාධියට. සමාධි උපකාරය ඇත්ත දකින්න. ඔහොම ඔහොම කැරකි 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 ඔක වැඩිලා මේ ඇත්ත දකිනවා කියපු එක සම්පූර්ණ වෙච්ච දවසට අනිත් පැත්තට එන්නේ නැහැ. එතකොට සීල රැකලා ඉවරයි, සමාධි වෙලා ඉවරයි. කටයුත්ත කළා මත්තේ කටයුත්තක් නැහැ. නාපරං ඉතත්තාය පජානාති. කතං කරණීයං උසිතම් බ්‍රහ්මචර්යං කතං කරණීයං නාපරං ඉතත්තාය පජානාති. මම මේ බ්‍රහ්මචර්ය හැසිරලා ඉවරයි, කියන්නේ සිල් රැකලා ඉවරයි, මම සමාධි වඩලා ඉවරයි, විදර්ශනා කළා ඉවරයි. මම යම් අර්ථයක් සඳහන් මේ ටික කළේ මම ඒක කළාද? මත්තේ මට කටයුත්තක් නැහැ කියන ඥාන දර්ශනේ ලැබ සිටිනවා. ප්‍රත්‍යක්ෂ ඥාන දර්ශනය කියලා කියන්නේ ඒකට. මත්තේ කටයුත්තක් නැහැ කියලා. ඉතින් ඔන්න ඕක තමයි පැවිදි ජීවිතයේ සැබෑම අර්ථය. අතීතයේදී යම් කිසි කෙනෙක් මේ ශාසනය පැවිදි වුණා නම් පැවිදි වුණේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම සඳහාමයි. වර්තමානයේ යම් කිසි කෙනෙක් මේ ශාසනය පැවිදි වුණා නම් පැවිදි වෙන්නේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම සඳහාමයි. අනාගතයේ යම් කිසි කෙනෙක් පැවිදි වුණා නම් පැවිදි වෙන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම සඳහාමයි. අපි හැම කෙනෙක්ම ගුරු හාමුදුරුවෝ උපාධ්‍යන් වහන්සේ අතට සිවුරු දුන්නේ, සිවුරු ගත්තේ. සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චිකරණත්තායි මං කාසාවන් ගහෙත්වා දත්වා පබ්බාජිත මං බන්ති අනුකම්පං උපාදාය කියලා මිසක වෙන කියලා නෙමෙයිනේ. ඒ අර්ථය සිද්ධ වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අතීතයේදී වර්තමානත් අනාගතත් යම් කිසි කෙනෙක් මේ ශාසනය ඇසුරු කළා නම් ඇසුරු කළේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන ඉන්න සඳහාමයි. හැබැයි මේක ලේසිත් නැහැ. ඒ කියන්නේ කිව්වට ආශ්‍රව කියන එක එච්චරට බලයි. අපි මේ කොච්චර අහගත්තත් කල්යාණ මිත්‍ර ඇසුර සද්ධර්ම ශ්‍රවණේ යෝනිසු මනසිකාර්ය කියන ටිකේ නැවත නැවත අනුග්‍රහය නොලැබුණා. අහගත්ත ටික 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 පිරිහෙන පැත්තටයි බලය වැඩි. මොකද ඉන්ද්‍රිය දුබලයි අපේ. නැවත 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 මෙහෙන් අනුග්‍රහය ලැබෙනවා නම් ටික 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 හරි අල්ලගෙන කියයි. තමන්ටම හොඳට තේරෙන මට්ටමකට ආවහම මේක අපහසුකම් දරව කරගත හැකි. මොන දැන් විදර්ශනා කරනවා කියලා කියන්නේ මෙන්න මේකයි, කරන්නේ මෙන්න මේකයි කියන කාරණා පැහැදිලි කරලා තියෙනවා. මං හවසට සමත කම්පටන් ටික මතක් කරන්න. එහෙනම් හවස වන්දනාවෙන් පස්සේ හතට එකතු වෙන්න. එතකන් තමන්ගේ වත් පිළිවෙත් ටික කරන්න සති නිමිත්ත හිත තබාගෙන සති නිමිත්ත උරු කරන්න යද්දී සති නිමිත්ත හිත තබාගෙන, එහෙම නැතිනම් ඒද අපහසු නම් දැනට කුමන හෝ කුසල මානසිකාරයක් අලුතෙන් ප්‍රපංච නිමිති ඇතුළට එන්න නොයන විදියට ඇතුළත කුසල මානසිකාරයක් ඇති කරගෙන මෙනෙහි කරමින් තියෙන වැඩකට දෙට කරන්න කළා. හවස වන්දනාන් පස්සේ ගිලම්පස වළඳලා හතට එකතු වෙන්න, එකතු වෙලා අපි භාවනා කරමු. හොඳයි, තිරුවන් සරණයි.
සාමිනා නෝතිස්ස සාමිනා කරන් කුයම්මයන්